තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස
ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි තෙරුවන් සරණයි හැම දිනටම අපි අද කාලයකට පස්සේ තේරවාද සිද්ධාන්ත පාඩම් මාලාව ආරම්භ කරනවා ගිය වර නතර කරපු තැන ඉඳලා. ඉතින් අපිට මේ වාරේ තව මාස දෙකක වගේ කාලයක් ඉතිරි වෙලා තියෙනවා. බලමු පුළුවන් තරමක් අපි සිද්ධ කරන්නට. ගිය වතාවේ අපි අවසන් කරන්නට යෙදුනා ලෝභය කියන චෛසික ධර්මය පිළිබඳ විවරණය. එතකොට මේ අද අපි කතා කරන්නට ආරම්භ කරන්නේ ඊළඟ චෛතසිකය. ඒ තමයි ditthiya කියලා කියන්නේ. එතකොට අපි නාම ධර්ම සම්බන්ධයෙන් කතා කරනකොට පිළිවෙලින් චිත්තය, ඊට පස්සේ සර්වචිත්ත සාධාරණ චෛතසික 7, ප්‍රකීර්ණක චෛතසික 6, ඊළඟට අකුසල සාධාරණ චෛතසික 4 කියන මාතෘකා අපි කතා කරලා තියෙනවා. ඒ වෙනකොට ඒ වගේම ලෝභය කියන චෛතසිකයත් සාකච්ඡා කරලා අවසානයි. එතකොට අපිට සියලු නාම ධර්ම 53 19ක් අපි 19ක් ප්‍රකීර්ණක 13යි සර්වකුසල 4යි 17යි ලෝභයයි 18යි සිතත් එක ගත්තම 19ක් අපි සාකච්ඡා කරලා තිනවා ගොඩාක් සවිස්තරව. ඉතින් අපිට දැන් ඊළඟට එළඹෙන්නේ ditthiya කියන චෛතසිකය පිළිබඳ කතා කරන්න. මේකත් ඉතාම දීර්ඝව සාකච්ඡා කළ යුතු මාතෘකාවක්. අපි එනානා විද දෘෂ්ටීන් පිළිබඳවත් විවරණයක් දෙන්නට මම බලාපොරොත්තු වෙනවා. ඒක ඉතාම රසවත් වෙයි සහ ඒකෙන් ලොකු දැනුමක් පරාසයක් අපිට ඇති කරගන්නට පුළුවන් වෙයි දෘෂ්ටිය සම්බන්ධයෙන්. ඉතින් ditthiya කියන එක ගත්තම මේකේ අර කොටුව අපි දීලා ඇති හැම චෛසික ධර්මයක් සම්බන්ධයෙන්ම ලබා දෙන වම් පැත්තේ උඩින්ම තියෙන්නේ කොච්චර සිත් ප්‍රමාණයක මේ චෛසිකය යෙදෙනවද කියන එක. එතකොට ditthiya සිත් 4ක යෙදෙනවා. ඒ තමයි ditthිගත සම්ප්‍රයුක්ත සිත් 4. ඒ වගේම ඒක සමග යෙදෙනවා චෛසික ධර්ම 20ක්. ඒ 20 තමයි ප්‍රකීර් සබ්බචිත්ත සාධාරණ 7. ඒ වගේම ප්‍රකීර්ණක චෛසික 6 කියන 17ත්. ඊට පස්සේ සර්ව අකුසල සාධාරණ 7 කියන ප්‍රකීර්ණ 13ත්. ඊට සර්ව අකුසල සාධාරණ 4 ගත්තම 17යි. ලෝභය ගත්තම 18යි. ඊළඟට තීන මිද්ද දෙක යෙදෙන්නට පුළුවන් 20යි. එතකොට ඒ ditthiya සමග චෛසික 20ක් යෙදෙනවා. මානෙ යෙදෙන්නෙත් නැහැ. ditthiya Taman සමග යෙදෙන්නෙත් නැත නිසා. කෘත්‍ය වශයෙන් ගත්තම ditthiya හැමතිස්සෙම සිදු කරන්නේ සියලු අකුසල චෛසිකයෝ කරන්නේ ජවන කෘත්‍ය පමණයි. හේතු වශයෙන් ගත්තම ලෝභය සහ මෝහය කියන හේතු දෙක මේකේ යෙදෙනවා. වේදනා වශයෙන් සෝමනස්ස සහ උපේක්ෂා කියන වේදනා දෙක යෙදෙනවා. ධානාංග වශයෙන් ගත්තම විතක්කේ විචාරය ප්‍රීතිය සෝමනස්සය උපේක්ෂාව ඒකාග්‍රතාවය කියන චෛසික 6 දෝමනස්ස චෛසිකේ විතරක් ධානාංග විතරක් යෙදෙන්නේ නැහැ. මාර්ගාංග වශයෙන් ගත්තම අකුසල මාර්ගාංග 4 යෙදෙනවා. ඒ කියන්නේ මිච්ඡා 3යි අත්‍තරම ඒක වැරදීමක් හදාගන්න 3යි මිච්ඡා ධිට්ඨිය ධිට්ඨිය සමග යෙදෙන්නේ නැහැ. එතකොට එන්නේ මිච්ඡා සංකප්පයයි මිච්ඡා වායාමයයි මිච්ඡා සමාධියයි කියන මාර්ගාංග 3 යෙදෙනවා. එතකොට දෘෂ්ටිය කියන එක අපි නිර්වචනය කළොත් එහෙම අපි ඒකට විශේෂයෙන් ආරම්භයක් අපි අරගත්තොත් ditthi කියන චෛසික ධර්මය අදහස් කරන්නේ මේකට තව සමාන වචනයක් තමයි අපි කියොතේ දර්ශනය කියලා කියන්නේ. දර්ශනය මේක හැම එකෙම අදහස් වන්නේ දැක්මක් කියන එක. ඒ කියන්නේ අදහස් වෙන්නේ දැක්මක් කියන එක. දර්ශනය ditthi කියන හැම එකෙම අදහස් වෙන්නේ ඒක. එතකොට මේ ditthi හෝ දර්ශනය කියන එක ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් යෙදෙනවා. එකක් තමයි සම්මා කියන එක. අනිත් එක තමයි මිත්‍යා කියලා කියන්නේ. සම්මා සහ මිත්‍යා කියලා කියන්නේ. එතකොට සම්මා දර්ශනය හෝ සම්මා දිට්ඨිය කියලා කියන්නේ දැන් දර්ශනය කියන එක හැමතිස්සෙම යම්කිසි දෙයක් පිළිබඳව තියෙන එක. It's about something. එතකොට මට යමක් පිළිබඳව යම් දැක්මක්. ඒක සමහර තැන්වල අපි විවරණය කරනවා විශ්වාසය කියලා. පිළිගැනීම කියලා කියනටත් පුළුවන් එකට. ඒක සාමාන්‍යයෙන් දැන් උදාහරණයකට අපි ගත්තොත් එහෙම knowledge කියන එක විස්තර කරනකොට දර්ශනයේ justified true belief කියලත් අපි අර්ථකථනය කරනවා. ඒ කියන්නේ විශ්වාසයක් තමයි එතන තියෙන්නේ. හැබැයි ඒක justify වෙන්නට ඕනේ. ඒ කියන්නේ මොකක් හරි ක්‍රමයකින් සාධාරණීකරණය කිරීමක් තියෙන්නට ඕනේ. හුදු විශ්වාසයක් කියන එක අපි දර්ශනයේදී, ඒ කියන්නේ බටහිර දර්ශනයේදී ඥානය ලෙස ගන්නෙ නැහැ. මෙතනදී අපි ඒතරම් බෙදීමකට යන්නේ නැතුව අපි ගන්නවා දැක්ම කියලා කියන්නේ මොකක් හරි දෙයක් පිළිබඳව අපි දරන මතය, අපේ අදහස. එහෙම නැත්නම් අපේ පිළිගැනීම කියලා අපිට කියන්නට පුළුවන්. එතකොට මේ දර්ශනය හෝ දෘෂ්ටිය පවතින්නේ යම් කිසි දෙයක් පිළිබඳව. යම් කිසි දෙයක් පිළිබඳව. එතකොට ඒ පිළිබඳ දෙය, ඒ කියන්නේ මොකක් හරි සම්බන්ධයෙන් නම් දර්ශනයක් අපිට පවතින්නේ. මොකක් හරි සම්බන්ධයෙන් නම් අපිට දර්ශනය පවතින්නේ. ඒ දෙය සැබවින්ම සත්‍ය වශයෙන්ම තියෙන ලෙස තේරුම් ගත්තොත් ඒකට අපි කියනවා සම්මා දර්ශනය කියලා. තියෙන ආකාරයෙන් පිළිගත්තොත්, ඒ තියෙන ආකාරයට වඩා වෙනස් ආකාරයකින් පිළිගත්තොත් ඒකට කියනවා මිත්‍යා දර්ශනය කියලා. එතකොට ඒ නිසා දර්ශනයේ දෙවදෑරුම් වෙනවා සම්මා සහ මිත්‍යා කියන ලෙසට, සම්මා සහ මිත්‍යා කියන ලෙසට. එතකොට මේ යමක් පිළිබඳව තියෙනා වූ දර්ශනේ ඒක සත්‍යයට අනුලෝම නම්, සත්‍යයට එකඟ නම් ඒක සම්මා දර්ශනයක් වෙනවා. ඒක සත්‍යයට විරුද්ධ නම් ඒක මිත්‍යා දර්ශනයක් වෙනවා. ඒ නිසා මේ ditthi දර්ශන කියන දෙක සමහරවිට අපේ කතා කරනකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය බුද්ධ දර්ශනය කියලා අපි සමහරවිට අර්ථකථනය කරනවා. එතන මේක සමහර කෙනෙක් විවේචනය කරන්නට පුළුවන් බුදුරජාණන් වහන්සේ දර්ශනයක් නෙවෙයි දේශනා කළේ ධර්මයක් කියලා. දැන් දර්ශනය කියන එකේ අර්ථය තමයි, දැන් උදාහරණේ සෝවාන් මාර්ගයටත් කියනවා දස්සන කියලා. ඒකේ සිංහල වචනේ නැත්තම් සංස්කෘත වචනේ දර්ශන කියන එකයි. දර්ශනය කියලා කියන්නේ යම් කිසි දෙයක් පිළිබඳ තියෙන දැක්ම. දැන් අපි දර්ශනය උගන ගන්නවා කියලා ෆිලොසොෆි ඉගෙන ගන්නකොට philosophy කියලා කියන්නේ love for wisdom, ඒ කියන්නේ ඥාණයට නැත්තම් අවබෝධයට knowledge එකට තියෙන කැමැත්ත කියන එක එක නිර්වචනයක්. එතකොට දැන් ඒ අර්ථයෙන් නෙවෙයි මෙතන දර්ශනය කියලා අපි අදහස් කරන්නේ. දර්ශනය කියන එකෙන් අදහස් කරන්නේ මෙතන කැමැත්තක් තියෙනවා ඥාණයට, නමුත් යමක් පිළිබඳව තියෙන දැක්ම කියන එකයි. සම්මා දිට්ඨිය කියලා කියන්නේ සම්‍යක් දර්ශනය කියන එකයි. දැන් අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිළිපදලා හරිහමං නිවැරදි අවබෝධයක් යමක් කෙරෙහි තියෙනවා නම් ඒක සම්මා දිට්ඨියක්. ඒක සම්මා දර්ශනයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේට තිබුණු ප්‍රඥා චෛතසිකය ආර්ය සත්‍ය පිළිබඳව ඒක දර්ශනයක්. ඒක සම්මා දර්ශනයක්. එනිසා අර සමහර ලාවට අර දැන් ෆිලොසොෆි වල ඉගෙන ගන්නකොට සමහර අය ඉගෙන ගත්ත අය දන්නවා දේවල් පිළිබඳව තර්ක කරමින් ගිහිල්ලා අවසානයේදී අපිට ගොඩාක් දර්ශන සම්බන්ධයෙන් නිෂ්ඨාවකට එන්න බැරි වෙන විදිහට තත්වයක් තියෙනවා. දැන් ද්විතවාදයෙන් ගියොත් ඒක විස්තර කරගන්න බැරි තනක් එනවා දර්ශනානුකූලව. භෞතිකවාදයෙන් ගියම විස්තර කරගන්න බැරි තනක් එනවා. ගැටලුකාරී තැන් එනවා. ඊට පස්සේ behaviorism ගිත්තම ඒකෙත් තියෙනවා අපහසුතැන්. ඒ වගේ හැම අපි philosophy වල ඉගෙන ගන්න හැම දර්ශනයකම යම් කිසි විස්තර කරගන්නට බැරි ගැටලුකාරී තැන් එනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගෙනගෙන යනකොට අවසානයේ අපි ප්‍රත්‍යක්ෂයක් ගැන කතා කරමු. ප්‍රත්‍යක්ෂයක් කියලා කියන්නේ තමන් කන්වින්ස් වෙනවා ඒ තමන් ලබන අත්දැකීමෙන්. විශේෂයෙන් නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගෙන ක්ලේශ ප්‍රහාණය කරලා නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරාට පස්සේ නැවත ඉපදීම දුරු කරගත්තට පස්සේ නිවනටපත් වුණාට පස්සේ ඔහුට තියෙන සැක ආදිය දුරු වෙලා යනවා. ඒ නිසා මේක අර අපි බටහිර ඉගෙන ගන්න බටහිර නැත්තම් අර philosophy වල ඉගෙන ගන්න දර්ශනය කියන පාඩම යටතේ ඉගෙන ගන්න දර්ශනයට සමපාත කරන්නට අකමැති බවක් සාමාන්‍යයෙන් අපේ සමහර අය අතර තියෙනවා. නමුත් මෙතන අපි තේරුම් ගන්නට ඕනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය දර්ශනයක් ලෙස අර්ථකථනය කිරීමේ කිසිදු වරදක් නැහැ. මොකද උන්වහන්සේ දැන් උදාහරණයකට අපි බුදුදහම ප්‍රත්‍යක්ෂ කරගන්න නුවණට කියන වචනයක් තමයි දර්ශනය කියලා. ඒක නිකන් දස්සනේන පහතබ්බා. දස්සන කියන එකේ සංස්කෘත සිංහල වචනේ මිශ්‍ර සිංහල වචනය දර්ශනය කියන එක. එතකොට දර්ශනෙන් තමයි අපි සත්‍ය අවබෝධ කරගන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ දර්ශනයක් කිය බුද්ධ දර්ශනය කියන වචනය කිසිදු වරදක් නැති වචනයක් ධර්මානුකූලව. එතකොට අර බටහිර නැත්තම් ෆිලොසොෆි වලින් අපි දර්ශනය කියලා මාතෘකාවක් අරන් තියෙනවා සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාලවල එහෙම උගන්වනකොට. ඒ අර්ථයෙන් දර්ශනය කියන්නේ සුදුසු නැහැ කියලා කෙනෙක් කියන්නට පුළුවන්. මොකද හේතුව ඒකේ අර තර්ක විතර්ක වශයෙන් අපි ප්‍රශ්න කිරීම සිද්ධ කරන නිසා. ඒකෙත් මම පෞද්ගලිකව දකින්නේ වරදක්. මොකද හේතුව මේ බුදුරජාණන් වහන්සේ ලෝකයට දේශනා කරපු උන්වහන්සේගේ අදහස උන්වහන්සේ ලෝකයට දේශනා කරා. ඒ නිසා තමයි විභජ්‍යවාදය කියලා අපි ඒකට හඳුන එක බෙද බෙදා ලෝකයට ධර්මය දේශනා කරන්නට යෙදුණා. ඒතර බුදුරජාණන් වහන්සේ ලෝකේ දැකපු හැටි, බුදුරජාණන් වහන්සේ ලෝකය අවබෝධ කරගත් හැටි බෞද්ධයන් වශයෙන් අපි විශ්වාස කරනවා ඒක පරම සත්‍ය, එහෙම නැත්නම් ඒක උන්වහන්සේ විශිෂ්ට ඥානයෙන් සියල්ල අවබෝධ කරගත් නිසා කියලා. එතකොට මක්කලී ගෝසාල ශාස්ත්‍රවරයා වෙන දර්ශනයක් ඉදිරිපත් කරා. අජිතකේස කම්බල වෙන දර්ශනයක් ඉදිරිපත් කරා. එතකොට ඒ විදිහට බැලුවම අර ඔබ්ජෙක්ටිව්ලි නැත්නම් තුන්වෙනි පාර්ශවයක් ලෙස බැලුවම හැම ධර්මයක්ම ඒ ශාස්ත්‍රෝන් වහන්සේ ලෝකය දැකපු ක්‍රමය, උන්වහන්සේලාගේ ඒ පුද්ගලයාගේ සිතෙන් ලෝකය දැකපු ක්‍රමය. එතකොට ඒකෙන් බුදුරජාණන් වහන්සේගේ දැක්ම අපි පිළිගන්නවා සම්‍යක් දර්ශනයක් කියලා. ඒ කියන්නේ නිවැරදි දැක්මක් කියලා. ඊට පස්සේ අනිත් ශාස්ත්‍රවරුන්ගේ දර්ශනය අපි නම් කරනවා ඒක මිත්‍යා දර්ශනයක් කියලා. එතකොට ඒ නිසා මේ දර්ශනය කියන වචනය දැන් උදාහරණයකට බටහිර කෝණයෙන් ගත්තත් ඒ දර්ශනය කියන එක ඒකෙදි තර්ක කරලා කතා කරනවා. එතකොට ඒ දර්ශනය ඇතුළේ ඉගෙන ගන්න දර්ශනවාද සර්ව සම්පූර්ණයෙන් තර්කයෙන් ඔප්පු කරන්න පුළුවන්ද බැරිද කියන මාතෘකාව වෙනම එකක්. ඒක වෙන කතාවක් නේ. ඒ දර්ශනය ඇතුලේ තියෙන්නට පුළුවන් සමහරට ඔප්පු කරගන්න පුළුවන් තත්වයක් අනාගතේ ඉන්නට පුළුවන්. ඒ විෂයපතේ ඇතුලේ විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න නැත්නම් අපි බාහිර ඉගෙන ගන්න ඒවල සමහරය ඔප්පු කරගන්න බැරි තත්වය සහ දිගටම ආගියුමන්ට්ස් තියෙන වගේ එකක්. නමුත් ඒක ඉගෙන ගත්තම ලොකු චින්තාමය හැකියාවක් වෙනම ෆැකල්ටි එකක් අපේ දියුණු වෙනවා මේක සම්බන්ධයෙන්. ඉතින් ඒ අනුව බැලුවම දර්ශනය කියන වචනය බුද්ධ දේශනාවට යොදා ගැනීමේ කිසිදු අවඩක් මම පෞද්ගලිකව දකින්නේ නැහැ. එතකොට කෙනෙක් සමහර අය ඒකට අර මැලි වෙන්න හේතුව ඒ බටහිර දර්ශනය හැම ඉගෙන ගත්තම ඒකේ තියෙන අර තර්ක විතර්ක ක්‍රම, තර්කණයෙන් දේවල් විස්තර කිරීම, සමහර දේවල් පිළිබඳ නිෂ්ඨාවකට පැමිණෙන්න බැරි බව, මෙන්න මේ ලක්ෂණ නිසා සමහර කෙනෙක් හිතනවා මේකට දර්ශනය කියන වචනේ යෙදීම, බුදුරජාණන් වහන්සේගේ ධර්මයට දර්ශනය කියන එක යෙදීමෙන් ඒක පිළිබඳව ඩවුන් ග්‍රේඩ් වීමක් වෙනවා කියලා. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය නැත්නම් බුදුරජාණන්සේ දේශනා කරපු එකේ තියෙන ලක්ෂණ තමයි සසර ගැන දේශනා කරා, නිවන ගැන දේශනා කරා, පුනරුත්පත්තිය දේශනා කරා, ඒක සිදුවෙන ආකාරය දේශනා කළා, සහ ප්‍රායෝගිකව පුහුණු වෙලා ඒකෙන් ලබන්න පුළුවන් අධිගමයක් දේශනා කරා. මේ සියල්ලම සුතමේ වශයෙන් අපි ඉගෙන ගන්න දේවල්. එතකොට ප්‍රායෝගිකව ඒක වඩලා ලබන එක ප්‍රත්‍යක්ෂ දැක. ඒකට ප්‍රත්‍යක්ෂ දර්ශනය කියලාත් අපි කියනවා අපේ ධර්මය ඇතුලේ. නමුත් ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනාව එක තැනකට අරගෙන මේක බුදුරජාණන් වහන්සේගේ ලෝකයේ පිළිබඳ අවබෝධයේ දැක්ම කියලා ප්‍රකාශ කරන්නට පුළුවන් ඒ දර්ශනය කියන මුළු මේක ඇතුලේ. ඒකෙන්ද දෙසටක් මිත්‍යා දෘෂ්ටි ගැන දේශනා කරා දෙසටක් දෘෂ්ටීන් බ්‍රහ්මජාල සූත්‍රයේදී. එතකොට ඒ දැන් බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා ලෝකයේ අන්ත දෙකක් තියෙනවා. එකක් තමයි ඇත කියන අන්තය, මරණින් මත්තේ ආත්මයක් ඇත, දිගටම සදාතනිකව ඇත. නැත කියලා කියන්නේ යම් වෙලාවකින් පසු මරණය හෝ යම් දවසකින් පසු මේ ආත්මේ නැත. ඒ දෙකටම වැටෙන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාදයෙන් ධර්මයේ දේශනා කරා. ඒතර බැලුවම බුදුරජාණන් වහන්සේත් මේ ලෝක දර්ශනයේ ඇතුලේ තවත් එක්තරා දේශනාවක්. ඒ කියන්නේ ආත්මය සදාතනිකව ඇත කියලා දර්ශනවාදයක් තියෙනවා. ආත්මය යම් දවසකින් පසු නැත කියලා දර්ශනවාදයක් තියෙනවා. ඒ වගේම පටිච්ච සමුප්පාදය කියලා දේශනා ක්‍රමයක් තියෙනවා. එතකොට මුළු කුලකයේ ගත්තට පස්සේ අපිට ප්‍රධාන දර්ශන තුනක් හේතුඵලයේ සම්බන්ධයෙන් තවත් ඔකට ඇතුළත් කරන්නට පුළුවන්. හේතුඵලයේ සම්බන්ධයෙන් හම් වෙනවා ආත්ම අනාත්මවාදය සහ පුනරුත්පත්තියේ සම්බන්ධයෙන්. එතකොට ඒකෙදි බුදුරජාණන් වහන්සේගේ දර්ශනේ නැත්තම් දේශනාව උන්වහන්සේගේ දැක්ම තමයි හේතුඵල න්‍යායයෙන් මේක තේරුම් ගැනීම. ඒක ලෝකේ සත්‍ය නිසා අපි ඒකට ධර්මය කියලා විස්තර කරනවා. මොකද ඒක ලෝක ධර්මතාවයක් නිසා ක්‍රියාත්මක වෙන නිසා. ඒ නිසා මේ බුද්ධ දර්ශනය කියන වචනය යෙදීමෙන් කිසිදු හානියක් ඒ වචනයට වෙන්නේ නැහැ කියන එක තමයි මගේ පෞද්ගලික අදහස. සහ අපේ ධර්මයේහි විශිෂ්ටතම ඥානය කියන මාර්ග ඥානය පළවෙනි අවස්ථාවේ 15 වෙනි එකට අපි දර්ශනය කියලා හඳුන්වලා තියෙනවා. ඒ දර්ශන ඥානයම නැවත 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 15 වෙනකොට ඒකට භාවනා ඥානය කියලා අපි හඳුන්වනවා. ඒ නිසා මේ විදිහට අපි ඉස්සලම තේරුම් ගන්නට ඕනේ. ඒ නිසා දිට්ටි කියන කොටත් ඒකේනොත් අර නෙගටිව් ෆීලිං එක සමහරට දෘෂ්ටියක් අරගෙන කියලා කියනවා. නෑ මේකේ තියෙන සම්‍යක් දෘෂ්ටිය කියලා. සම්‍යක් දෘෂ්ටියේ තරම් පිහිට කර දෙයක් අපිට නැහැ. දිට්ටි දර්ශන කියන එකේ අදහස තමයි දැක්ම කියන එක. යම් කිසි දෙයක් පිළිබඳව අපි දරන මතය කියන එක. අපේ අදහස කියන එක තමයි මේ දර්ශන දිට්ටි කියන එකෙන් අදහස් වෙලා තියෙන්නේ. ඒකෙදි එතකොට ලෝකයේ ඇත්තටම ක්‍රියාත්මක වෙන දෙය තියෙන ආකාරයෙන්ම යම් කිසි කෙනෙක් තේරුම් ගත්තොත් ඒකට කියන්න වෙනවා සැබෑ දර්ශනය කියලා, නැත්නම් නිවැරදි දර්ශනය කියලා. ඒකට කියනවා යථාව දර්ශන කියලා. එහෙම නැත්නම් ඒක වැරදි ලෙස තේරුම් ගත්තොත් ඒකට කියනවා මිච්ඡා දර්ශන, නැත්නම් අයථාව දර්ශන කියලා අපි නිර්වචනය කරනවා. ඒතර ඒ නිසා දර්ශ දෙකක් තියෙන දර්ශනය කියලා. ඒතර මෙතනදී අපි මේ මාතෘකාවෙදි කතා කරන්නේ මේ මිත්‍යා දර්ශනය සම්බන්ධයෙන් පමණයි. සම්‍යක් දර්ශනය කියන එක වෙනම කතා කරන්නට ඕනේ. ඒක සාමාන්‍යයෙන් චෛතසිකවල අපිට අන්තිමටම හම්බ වෙන අමෝහය නැමැති චෛතසික ධර්මයේ යටතේ තමයි අපි ඒක සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ. ඒතර ඕක තමයි කෙටි ආරම්භයක් ලෙස මම කියන්නට හැදුවේ. ඊට බලමු කීවගෙන යන සත්‍ය නොවන අයුරින් දන්නා වූ දෘෂ්ටිය දැක්ම මිච්ඡා දිට්ඨි නම් මේ සත්‍ය නොවන අයුරින් දැක්ම. එතකොට දැන් ඊළඟට ගැටලුවක් එනවා සත්‍ය කියන්නේ කවරක්ද කියලා. එතකොට ඕක දාර්ශනික වශයෙන් එක දාර්ශනික කියන්නේ හොඳ තර්කානුකූලව ප්‍රශ්න කරොත් ලොකු ප්‍රශ්න ගොඩකට අපිට යන්නට පුළුවන්. මේකේ තියෙන ප්‍රධානම ලක්ෂණයක් තමයි අන්න මොකද්ද පොප් අප් වෙලාවට ප්‍රධානම ලක්ෂණයක් තමයි මේ සත්‍ය කියලා දෙයක්. ඒ කියන්නේ නැත්නම් සත්‍ය වශයෙන්ම ක්‍රියාත්මක වෙන ලෝක පැවැත්මක් පවතිනවා කියලා එකක් අපි පිළිගන්නවා. එතකොට ඒ පැවැත්ම ඒ ආකාරයෙන්ම දැනගත්තොත් ඒකට කියනවා සම්‍යක් නිවැරදි දැක්මක් කියලා. ඒකට විපරීත ආකාරයෙන් වැරදි ආකාරයෙන් දැනගත්තොත් ඒකට කියනවා මිත්‍යා දැක්මක් කියලා. එතකොට ඔකෙදී ඔය මම තායිලන්තේ ඉනකොට අපේ මගේ හිතවත් බොහොම මිත්‍ර සම්බ්‍රාහ්මචාරීන් වහන්සේ කෙනෙක් මගෙන් අහපු ඉතාම වැදගත් ලස්සන ප්‍රශ්නයක් තිබුණා. මට ඒකට ඒ වෙලාවට උත්තර දෙන්නට බැරි වුණා. සහ මම පස්සේ තේරුම් ගත්තා මට ඒ වෙලාවේ ඇත්තටම මේ ප්‍රශ්නේ තේරුන්නේ නැහැ මොකද්ද මේ උන්වහන්සේ අහන්නේ කියලා. පස්සේ මට තේරුණා උන්වහන්සේ මොකද්ද මේ අහන්නේ. ඒ කියන්නේ උන්වහන්සේ ආපු ප්‍රශ්නේ තමයි දැන් මම අභිධර්මයේ පොඩ්ඩක් ඒ ස්වාමීන් වහන්සේට ඒක දැම්මේ දැනට අවුරුදු 10කට විතර කලින් පොඩ්ඩක් කියලා දුන්නා. මේ අභිධර්මයේ චිත්තය කියන්නේ මේකයි, රූපය කියන්නේ මෙහෙමයි, සිතෙන් රූපය දැනගන්නවා ආදී ලෙසට ඒ කාලේ මට තිබිච්ච හැකියාව අනුව මම කියලා දුන්නා. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ අහපු ලස්සන ප්‍රශ්නයක් තමයි ඒක ලොකුවට හිතර ගන්නට, ඒ කියන්නේ මේක අමාරු ප්‍රශ්නයක්. ඒක ඒ කියන්නේ උදාහරණේ තමයි දැන් සිතෙන් තමයි අපි දේවල් දැනගන්නේ. සිතෙන් තමයි අපි දේවල් දැනගන්නේ. එතකොට සිතෙන් පරිබාහිරව අපි කියනවා රූපය නැත්තම් ඊට පස්සේ ධර්මතා ටිකක් වැඩ කරනවා, දේවල් අනිත්‍යයි අනාත්මයි, සතර මහා ධාතු තියෙනවා, මේ සියල්ල සිතෙන් දැනගන්නවා. එතකොට උන්වහන්සේ ආ ප්‍රශ්නේ තමයි මේක ඉතා වැදගත් මේ දර්ශනයේ මේ දැක්ම කියන දිට්ඨිය කියන මාතෘකාවේදී මේ සිතෙන් තමයි මේක දැනගන්නේ. එතකොට මේ සිතට තියෙනවා යම් කිසි කැපැසිටි එකක්, යම් කිසි දැනගැනීමේ සීමාවක් නැත්නම් දැනගත හැකි දෙයක් දැනගත හැකි බවක්. එතකොට මේක ඇතුලේ තමයි අපි ඉන්නේ. ඒ කියන්නේ අපි ඕන කෙනෙක් ලෝකෙ දකින්නේ මේ සිත තුලින්. එතකොට සිත තුලින් දකිනකොට සිතෙන් පරිබාහිර තියෙන දේවල් අපි සිතෙන් දැනගන්නවා. කොහොමද මේක පරම සත්‍ය? මොකද සිත ඇතුලෙන් නම් දැනගන්නේ මේ සිතේ තියෙන බැරියර් එක නැත්නම් ඒකේ තියෙන සීමාව බිඳින්නේ කොහොමද? කොහොමද අපි කියන්නේ ස්ථිරසාර වශයෙන්ම මේක තමයි පරම සත්‍ය, මීට එහා සත්‍යයක් නැහැ කියලා කොහොමද සත්‍ය වශයෙන් කියන්නේ කියලා මගෙන් ප්‍රශ්නයක් ඇහුවා. අපේ ස්වාමීන් වහන්සේ කෙනෙක් ඒක හරි නිදහස් වේ ප්‍රශ්නය ඇහුවේ. මට ඒ ප්‍රශ්නේ එනවා මගේ හිතට කියලා උන්වහන්සේ ප්‍රශ්නය. මට වෙලාවේ ඒකට උත්තර දෙන්න තේරුන්නේ නැහැ. මොකද මට තේරුන්නේ නැහැ උන්වහන්සේ අහපු ප්‍රශ්නේ මොකද්ද කියලා. පස්සේ මට බටහිර දර්ශන එහෙමත් ඉගෙන ගන්නකොට මේ කියපු අදහස තේරෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ ඔකේ අදහස් කරන එකක් තමයි මේ සිතෙන් අපි එක්කෝ එක අර්ථයකට එන්නට වෙනවා. අපි ඉස්සෙල්ලාම ෆන්ඩමෙන්ටල් එකක් ලේ කරන්නට ඕනේ. ඒ කියන්නේ සිද්ධාන්තයක් මුලින්ම ඉදිරිපත් කරන්නට ඕනේ. මේ සිතට තියෙන දේවල් ඒ සැටියටම ඒ විදිහටම සත්‍ය සත්‍ය ලෙස දැනගැනීමේ හැකියාවක් ඇත කියලා අපි ඉස්සෙල්ලාම මූලික පදනමක් එන්න ඇති කරගන්නට ඕනේ. ඕකට තමයි එපිස්ටමොලොජි කියලා දර්ශනය කියන්නේ. මම කියන්නේ දර්ශනය කියන්නේ ෆිලොසොෆි වල කියන්නේ එපිස්ටමොලොජි කියලා. ඒ කියන්නේ සත්‍ය දැනගන්නා වූ ක්‍රමය කියන එක. එතකොට ලෝකයේ සමහරව අහන ප්‍රශ්නයක් තමයි අපිට ඇත්තටම සත්‍ය දැනගන්නට පුළුවන්ද බැරිද කියලා සමහරව අමුතු ප්‍රශ්නයක් අහලා තියෙනවා. ගියොත් එහෙම ගොඩාක් ලොකු දර්ශන වාදයකට යනවා. පුළුවන් වුණොත් මම මේ මාතෘකා අග වගේ එක කතා කරන්නම් පොඩි වෙලාවක් හම්බුනොත්. එතකොට ඒක කියාට පස්සේ ඒක විස්තර කරගෙන අපිට තර්කයෙන් යන්න පුළුවන් සීමාවකට අපි එනවා. එනිසා මුලින්ම මතක තියාගන්නට ඕනේ මෙතන පළවෙනිම ලේයර් එකක් අපි දාගන්නවා. මේ සිතට දේවල් ඇතිසැටියෙන් දැනගන්නට පුළුවන් කියන එක. එතකොට අකුසල චෛතසිකයක් මිශ්‍ර වුණොත් ඒ සීමාව අඩු වෙනවා. ප්‍රඥා චෛතසිකයේ මිශ්‍ර වුණොත් ඒ සීමාව එක්ස්පෑන්ඩ් වෙලා යාට තියෙන හැටියට දැනගන්නට පුළුවන්. මෙන්න මේ විදිහට අපිට හැබැයි මොනවා වුණත් සිතකට දේවල් දැනගැනීමේ හැකියාව තියෙනවා. දැන් අපි තවත් ගැඹුරින් විස්තර කරොත් එහෙම කෙලෙස් දුරු කරපු සහ අනුසය වාසනා ගුණය පවා දුරු කරපු සිතට දේවල් ඇතිසැටියෙන්ම දැනගන්නට පුළුවන් කියන මූලික සිද්ධාන්තය අපි ඉස්සලම ඇති කරගන්නට ඕනේ. ඉතින් මේක තර්කානුරූපව කෙනෙක්ට හැමදාම එළි වෙනකන් වුණත් තර්ක කරන්න පුළුවන් මාතෘකාවක්. කොහොමද එහෙම කියන්නේ ඔබ කියලා හැමතිස්සෙම මේක question එක press කරන්නට පුළුවන්. ඉතින් ඒක අපිට ගිහිල්ලා අන්තිමට කෙලවරක් හම්බෙන්නේ. අපි යම් කිසි ඉලක්කයක් කරා තමයි ධර්ම ඉගෙන ගන්නේ. ක්ලේශ ප්‍රහාණය කොට මතු උප්පත්තිය නැති කර ගැනීම සඳහා තමයි මේ ධර්ම අධ්‍යයනයේ සිද්ධ වෙන්නේ. මේ සියලු ප්‍රතිපත්තියන් සියක හොඳට මතක තියාගන්නට ඕනේ. භික්ෂුන් වහන්සේලා වේවා, ඊට පස්සේ දායක දායිකාවන් වේවා, ශාසන අනුග්‍රහ කරන මේ හැමෝම අපි හොඳට හිතන්නට ඕනේ. මොන කරුණ තිබුණත් මොන ගැටලුව මතු වුණත් අපි හැමෝම යන්නේ මේ අනුත්පාද නිරෝධයක් කරහා තමයි මේ ගමන් කරන්නේ. ඒ නිසා ඒ අපේ ධර්ම අධ්‍යයනයේ සමහල්ලාවට අපිට විසඳ ගන්න බැරි තැන් ආවත්, ඊට පස්සේ සමහල්ලාවට ජීවිතේ මොන ගැටලුව ආවත්, ඒ හැම එකක්ම අපි සිත්තවුල් මොනව ඇති වුණත් අපි හැමෝම යන්නේ මේ අනුත්පාද නිරෝධය දක්වා. අනුත්පාද නිරෝධයට සාපේක්ෂව තියෙන ප්‍රශ්න ගැටලු හෝ ජීවිත ප්‍රශ්න හෝ ලෙඩ දුක් කියන ඒවා පෞල් ප්‍රශ්න ඒවා කිසිවක් ගණනූපක නැහැ. ගණනූපක නැහැ. ගණන් ගන්න දේවල් නෙවෙයි. මොකද හේතුව අනුත්පාද නිරෝධයටපත් වුණාට පස්සේ මේ සියලු කතාව අවසන්යි. ඒක තමයි අපි ඉලක්කේ වෙන්නටත් ඕනේ. ඒ නිසා ඒකට සාපේක්ෂව අනිත් ඒවා සියල්ලක්ම ගණන් ගන්නට සුදුසුයි. ඒ කියන්නේ බුදුරජාණන් දේශනා කළා තියෙනවානේ සියලු භවයන් නිවනට සාපේක්ෂව දුර්ගතියක් බඳුයි කියලා. එතකොට නිමද නිවනට සාපේක්ෂව ගත්තම බ්‍රහ්ම ලෝකයේ පවා දුක් සහිත තැනක්නේ. ඒ නිසා ඒක අපි තේරුම් ගන්නට ඕනේ. ඉතින් ඒ නිසා මේකෙදී අපි ඉස්සෙල්ලම ෆන්ඩමෙන්ටල් එක අපි දාගන්නට ඕනේ. අපේ ඉලක්කය දුක්ඛ නිරෝධය නිසා මේ සිතට දේවල් දැනගන්නට පුළුවන්. විශේෂයෙන් ප්‍රඥාව කියන චෛසික ධර්මය ඇති වෙනවා. ප්‍රඥාව ඇති වෙන්නේ හිත පිරිසුදු වෙලා සීලයක් සමාධියක් එහෙම තියෙනකොට. එතකොට ඒක තියෙනකොට දේවල් ඇතිසැටියෙන් දැනගන්නට පුළුවන්. කොහොමද එහෙම ස්ථිර වශයෙන් කියන්නේ කියන ප්‍රශ්නය කෙනෙක් අහන්නට පුළුවන්. නැවත නැවත අහන්නට පුළුවන්. ඒතර ඒකට කියන්නට වෙන්නේ ඒක එහෙම තමයි කියලා තමයි මම දන්න තරමින් අපිට උත්තරේ දෙන්නට වෙන්නේ. මොකද ඒක මූලික සිද්ධාන්තයක්. මූලික සිද්ධාන්තයක්. ඒ කියන්නේ අපිට සිතෙන් මෙහෙම කිව්වොත් එහෙම කවුරු නම් උදාහරණ මම කියන්න හදන්නේ තරලව කිව්වොත් මේ වගේ දෙයක් එක විදිහකට අපිට සිතෙන් දැනගත නොහැකි දෙයක් තියෙන්නට බැරිද කියලා කෙනෙක් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. අපිට සිතෙන් දැනගත නොහැකි දෙයක් තියෙන්නට බැරිද? අපි කියනවා එහෙම දෙයක් නැහැ. සියලු දේවල් දැනගන්නට පුළුවන්. හැබැයි කෙනෙක් අහන්න පුළුවන් කොහොමද ඔබ වහන්සේ කියන්නේ එහෙම දැනගත දෙයක් නැහැ කියලා? මොකද ඔබ වහන්සේගේ හිතට ඒක අහුවෙන්නේ නැති නිසා කියලා කෙනෙක්. හැබැයි අපිටත් කියන්න පුළුවන් ඔබට එහෙම දෙයක් තියෙනවා කියලා තිස්සරෝ කියන්නට බෑ. මොකද හේතුව ඒක අපේ පරාසයෙන් පිටනේ. ඒතොර ඒක අපිට අදාළ නොවන ගැටලුවක්. හැබැයි තර්කණයේදී මෙහෙම තර්ක කරන්නට පුළුවන් බවක් තියෙනවා කියලා මතක තියාගන්න හැමතිස්සෙම. එහෙම තරකන්න. ඒතකොට ඒ වගේ තරකයකදී අපිට කියන්න වෙනවා මේක තරක කරාට තේරුමක් නැහැ. අපි එහෙනම් අපේ කැමැත්ත අනුව අපිට පිළිගත්ත මතය අනුව අපිට යන්න වෙනවා කියලා. ඒ නිසා මේ ওই දර්ශනය කියන එකේදී ගොඩාක් ඈතට යන්නට පුළුවන්. ඒ නිසා තමයි ওই වගේ මාත්‍රිකා ওই ෆිලොසොෆි වල නිසා තමයි බුදුදහමට දර්ශනයක් කියනකොට සමහර අය අකමැති වෙන්නේ. ඒ නිසා ඒක ඒ තර්ක කරලා යන ඒ කියන්නේ දර්ශනය කියන එකේ අදහස එහෙම එකක් නෙමෙයි. එහෙම තර්ක කර කර උඩට යනවා කියන එක නෙමෙයි. දර්ශනය කියලා කියන්නේ ඒ ශාස්ත්‍රෝන් වහන්සේගේ ඒ බුද්ධිමතාගේ ඒ දාර්ශනිකයාගේ අදහස ඉගෙන ගැනීම තමයි අපි සිද්ධ කරන්නේ. සහ ඒක ගැන ගොඩාක් දැවැන්තව ප්‍රශ්න කිරීමක් තමයි සිද්ධ කරන්නේ. එතකොට දැන් ඔන්න අපම ආවොත් එහෙම දේවල් දැනගන්නට පුළුවන් කියලා එකක් අපි තියෙනවා. ඒක ඉස්සෙල්ලම මතක තියාගන්න. සහ තියෙන දේවල් ඇති සැටියට දැනගන්න පුළුවන් කියලා එකක් තියෙනවා. තියෙන දේවල් ඇති සැටියට දැනගන්නට පුළුවන්. ඒක අපේ තියෙන මිදින්නට බැරි තවත් විශ්ලේෂණය කරන්න නොයුතු නොකල යුතු ෆන්ඩමෙන්ටල් එකක්, මූලික සිද්ධාන්තයක්. මූලික සිද්ධාන්තයක්. එතකොට හැබැයි ඒ වගේ මතක තියාගන්න තියෙන දේ ඒ ලෙසටම වගේම තියෙන දේ වැරදි ලෙස දැනගැනීමේ ඉඩක් තියෙනවා. වැරදි ලෙස දැන ගැනීම ඉඩක් තියෙනවා. ඒක අපිට ප්‍රත්‍යක්ෂයි. දැන් උදාහරණයකට සමහර වෙලාවලට අපිට නැති දේවල් පේන්නට පුළුවන්. අපි සමහර අය පිළිබඳව තොරතුරු අඩුකම නිසා එක එක conclusions නැත්තම් නිගමන වලට පැමිණලා ඉන්නට පුළුවන්. සමහර නිගමන නිවැරදි වෙන්නට පුළුවන්, සමහර නිගමන වැරදි වෙන්නට පුළුවන්. ඒ වගේම අපිට සමහර ඒවා කවදාවත් දැනගන්නට බැරි දේවල් තියෙන්නට පුළුවන් ප්‍රකාශ නොකිරීම නිසා. ඉතින් මේ විදිහට එක එක විදිහට මේකේ සීමා තියෙනවා. සහ ඒ නිසා දේවල් ඇතිසැටියට දැනගැනීමත් ලෝකයේ තියෙන දෙයක්. ඒ වගේම ඇතිසැටියට නෙවෙයි විරුද්ධ ආකාර විපරීත ආකාරයට වැරදි ආකාරයට දැනගන්නවා කියන එකත් තියෙනවා. ඒක තමයි ඒ ලෙසට ලෝකය වැරදි ලෙස දැනගැනීමට අපි කියනවා මිත්‍යා දර්ශනය. ඒ කියන්නේ එතකොට ලෝකෙහි යම් කිසි ක්‍රමයකට පවතිනවා. සත්‍ය කියලා දෙයක් තියෙනවා. ඒක ඉතා වැදගත්. සත්‍ය කියලා දෙයක් තියෙනවා. තවත් මම පොඩි ගැඹුරු කරුණක් කිව්වොත් එහෙම මේ සත්‍ය කියන එක සිතෙන් ස්වායක්තයි කියලා මතක තියාගන්න. ඒක තව එකක් තේරවාදයේ තියෙන. සිතෙන් ස්වායක්තයි සත්‍ය කියන එක. ඒ කියන්නේ කවුරුවත් මේ ලෝකයේහි එක කාලයක් තියෙන්න පුළුවන්. මේ මගුල් සක්වල විතරයි බුදුවරු පහළ වෙන්නේ කියන අදහසේ අපි ඉඳලා කතා කරාම, මොකද අතීතයේ ආචාර්ය ඉඳලා තියෙනවා වෙන සක්වලලා බුදුවරු ඉන්නට පුළුවන් කියලා මතයක, ඒක තේරවාදයේ ප්‍රතික්ෂේප පිළිගන්නේ නැති මතය. ඉතින් මේ අදහසේ ඉඳලා අපි කතා කරොත් එක කාලයක් තියෙන්නට පුළුවන් විශ්වයේහි කිසිම කෙනෙක් නිර්වාණ ධාතුව ප්‍රත්‍යක්ෂව අවබෝධ නොකරපු. ඒ කියන්නේ උදාහරණයකට අපි ගත්තොත් කොණ්ඩ අපේ ධර්මයේ හැටියට කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේගේ ඉඳලා අනෝමදස්සී කියන බුදුරජාණන් වහන්සේ දක්වා කාල පරිච්ඡේදය, ඒ වගේම දීපංකර පාදමු බුදුරජාණන් වහන්සේගේ ඉඳලා කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේ දක්වා කාල පරිච්ඡේදය මහා කල්ප එකාසංඛ්‍යයක් බුද්ධ ශූන්‍යයි කියලා දක්වලා තියෙනවා. ඒතර බුදුවරේ පහළ වෙලා නැහැ. එතර මහා කල්ප අසංඛේයයක් ආර්යෝ දැන් දීපංකර පාද මූලයේ පහළ වෙච්ච සෝවාන් ආර්යයන් වහන්සේ කෙනෙක්, අනාගාමී ආර්යයන් වහන්සේ කෙනෙක්, සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල ඉපදිලා නැත්තම් බ්‍රහ්ම තලවල ඉපදිලා කල්ප දහස් ගණන් යන්නට පුළුවන් ආර්ය භාවයේ ඉඳලා ඊට පස්සේ පිරිනවම. එතකොට උන්වහන්සේට ඕන වෙලාවක නිවන ප්‍රත්‍යක්ෂව අරමුණු කරන්නට පුළුවන්. ඵල සමාපත්තිය හේතු කරගෙන අනාගාමී වුණාම නිරෝධ සමාපත්තියට පුළුවන්, අෂ්ට සමාපatti තියෙනවා. ඒක නිරෝධයටපත් වෙන්නට පුළුවන්. ඒක අරමුණු කිරීම නෙවෙයි. එතකොට නිර්වාණ ධාතුව ආර්යයන් වහන්සේලාට ප්‍රත්‍යක්ෂව දැක ගන්නට පුළුවන්. පෘථග්ජනෙට ප්‍රත්‍යක්ෂව දැක ගන්නට බෑ. පෘථග්ජනෙට් එක ප්‍රත්‍යක්ෂව දැක ගන්නට බෑ. එතකොට ලෝකේහි ඒ අන්තිම ආර්යයා, ඒ දීපංකර බුදුරජාණන් වහන්සේගේ ශාසනේ බිහි වෙච්ච, නැත්නම් කොණ්ණඤ්ඤ බුදුරජාණන් වහන්සේගේ ශාසනේ බිහි වෙච්ච අන්තිම ආර්යයන් වහන්සේ පිරිනුවන් පාන දවසක් එනවනේ. ඊට පස්සේ නැවත බුදුවරයෙක් පහළ වෙන්නේ කල්පසංගේ. ඒ ආරේ පසේ බුදුරු පහළ නොවන කාල තියෙනවනේ ඕන තරම්. ඒතර ඒ කාලවල කවුරුත් ලෝකේහි නිර්වාණ ධාතුව ප්‍රත්‍යක්ෂව දකින්නේ නැහැ. අනුමානයක් තියෙන්නට පුළුවන් මහා බෝධිසත්වරේට, නැත්තම් කාටත් ඒක අනුමාන වශයෙන්ුත් ලොකුවට තේරෙන්නේ නැහැ. ඒ වගේම ප්‍රත්‍යක්ෂ වශයෙන් තේරුම් ගන්නෙත් නැහැ. හැබැයි එහෙම වුණා කියලා නිර්වාණ ධාතුව අවිද්‍යමාන වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. නිර්වාණ ධාතුව සෑම කල්හිම පවතිනවා. ඒක හැම කල්හිම පවතිනවා. ඒ නිසා ලෝකයේ පවතින දේවල්, ලෝකයේ ක්‍රියාත්මක වෙන ධර්මතා අපේ සිතෙන් ස්වායක්තයි. ස්වායක්තයි කියලා කියන්නේ සිතෙන් දැනගත්තත් නැතත් ඒවා ඒ ලෙසම පවතිනවා. ඒකත් තව ප්‍රධාන න්‍යායක් අපේ ධර්මයේ තියෙන. ඒකට දර්ශනවාදයේ ඇති කරන පහර තමයි ඔබ කොහොමද එහෙම කියන්නේ? මොකද කිසිම දෙයක විද්‍යාමානත්වයක්, අපි විද්‍යාමානත්වයක් සිතෙන් තොරව විස්තර කරන්නට බැරි නිසා කියලා. නමුත් අපි අපේ අත්වේ තමයි මෙහෙම සත්‍ය කියලා දෙයක් තියෙනවා. එතකොට සත්‍ය තියෙන ආකාරයෙන්ම දැනගැනීම තමයි සම්මා දර්ශනය, විපරීතාකාරයෙන් දැනගැනීම මිත්‍යා දර්ශනය. එතකොට ඒක වෙන ක්‍රමයකට තමයි දැනගන්නේ. මෙතන තියෙන මොකක් හරි හේතුවක් නිසා මේක දැනගන්නේ වෙන ක්‍රමයකට. දැන් උදාහරණයකට ගත්තොත් ඒක මම ඇන්දර පස්සේ තේරෙයි. මෙතන තියෙන මේ නාම රූප ධර්මයෝ, උදාහරණ මේ රූප නාම රූප ගොඩක එකතුවක්, මේක අනාත්මයි ඇත්තටම. ඒක අනාත්ම ආත්මයක් නෑ. හැබැයි සිතෙන් අරගන්නවා මේක ආත්මයක් කියලා. සිතෙන් අරගන්නවා ආත්මයක් කියලා. එතකොට තියෙන එක ඇති සැටියට නෙවෙයි, තියෙන එක විපරීත ලෙස, විකෘති ලෙස, නැත්නම් වෙනස් ලෙස දැනගැනීමක් සිද්ධ වෙලා තියෙනවා. මෙහෙම දැනගැනීමට තමයි මිත්‍යා දර්ශනය කියලා අපි අදහස් කරලා තියෙන්නේ. මිත්‍යා දර්ශනය, වැරදි දැක්ම කියලා. ඒක තමයි මේ දෘෂ්ටිය කියලා හඳුන්වන්නේ. මේක ගොඩාක් ගැඹුරු මාතෘකාවක්. මේ මුල් තැනම අපිට ඕනනම් පැය ගණන් සාකච්ඡා කරන්නට පුළුවන් එක එක පැති කඩ වලින්. නමුත් ඒක නෙවෙයි අපේ ඉලක්කය. ඒ නිසා මම ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. සත්‍ය නොවන අයුරින් දන්නා වූ දෘෂ්ටිය දැක්ම මිච්ඡා දිට්ඨි නම් වේ. වරදවා ගැනීම නිසා වැරදි දෘෂ්ටියද දැක්ම කියන එකයි, ඒ කියන්නේ සත්‍ය නොවූ කියන එකයි මිච්ඡා දිට්ඨි නම් වේ. සත්‍ය නොවන අයුරින් දැකීමත් වැරදි දැකීමත් දෙකම එකයි. නමුත් පද දෙකක් අරකට කියන්නේ අයථාව කියලා. සත්‍ය නොවන අයුරින් දැකීමට වැරදි ලෙස කියන්නේ විතත කියලා. විතත, හරි. ඊට පස්සේ අනර්ථය ගෙන එන බැවින්, මොකද ඒ වැරදි දර්ශනය තිබුණොත් එහෙම මතක තියාගන්න, මේ වැරදි දැක්ම ඇති කරගත්තොත්, ඒතර අනාත්ම ලෙස දකිනවා මේ දකින්නේ දෘෂ්ටියෙන්. දෘෂ්ටිය. එතකොට ඕකෙත් අපි කරුණු දෙකක් තව පොඩි එකක් මම ටච් කරලා යන්නට ඕනේ. දැන් අපේ සිත ගත්තම මම නිතර කතා කරන මාතෘකාවක් මේක. ඒක ඉතා වැදගත්. අත්‍යන්ත දෘෂ්ටි දේව නැවත නැවත කතාවේ ඉදිරි පාඩම් වලදී අපිට අරමුණ කියන එක තියෙනවා. බාහිර අපි උදාහරණ, මේක පරමාර්ථ වශයෙන් විද්‍යමාන දෙයක්. එතකොට ඒක යම් ක්‍රමයකට අපි අරගන්නවා. මේකට අපි කියනවා අරමුණ කියලා. මේකට අපි නම් කරනවා චිත්ත නිමිත්ත කියලා. අරමුණ ගනු ලැබුණු ආකාරය කියන එකයි මේකේ තියෙන්නේ. ඒ අරමුණ ඒ වැරදි ආකාරයෙන් ගන්න ධර්මයට කියනවා දෘෂ්ටිය කියලා, දිට්ඨි කියලා, වැරදි ලෙස. එතකොට මෙතන කරුණු තුනක් තියෙනවා. සැබවින්ම පවතින සත්‍ය අරමුණ තමයි මේ. මේ තමයි සත්‍ය. මේ බාහිර තියෙන නැත්නම් ඒක ඒක අපේ හිතෙන් අපි නිදාගෙන හිටියත් මේක අනාත්මයි. අපි වෙන දෙයක් කල්පනා කර කර හිටියත් මේක අනිත්‍යයි. ඒක පැහැදිලි, මම හිතන එක පැහැදිලි ඇති හැමෝටම කියලා. එතකොට මේ අනිත්‍ය වූ, අනාත්ම වූ, දුක්ඛ වූ දෙය අපි මේ දෘෂ්ටිය කරණ කොටගෙන, නැත්නම් මේ දෘෂ්ටිය විසින් නিত্য සුභ සුඛ ලෙස සලකනවා. එතකොට මේ දෘෂ්ටියයි ඒ සලකනු ලබන ආකාරය එකක් නෙවෙයි. ඒක හොඳට මතක තියාගන්න. ඒක එකක් නෙවෙයි. මේක දැන් අරමුණයි දෘෂ්ටියයි කොහොමද දෙකක්? ඒක පැහැදිලිනේ. අරමුණ කියන අපි හිතුවන් දැන් මේක තියෙනවා මේ විදිහට. හැබැයි දෘෂ්ටිය යනු චිත්ත නිමිත්ත නෙවෙයි. දෘෂ්ටිය යනු ආත්මය කියන අදහස නෙවෙයි. ආත්මය කියන අදහස ගත්ත නාම ධර්මයක්. මේක නාම ධර්මයක්. මේක සලකනු ලබන ආකාරය. සලකනු ලබන ආකාරය. එතකොට අපි සාමාන්‍යයෙන් එදිනෙදා විවහාරයේදී දර්ශනය දර්ශනය කියලා කියනකොට, මගේ දැක්ම කියලා කියනකොට, මේ සමහරලාට අපි අදහස් කරන්නේ අපේ නාම ධර්මයට, සමහරලාට අපි අදහස් කරන්නේ අපේ මතයට. මේක තමයි අපේ අදහස. මේක තමයි ගනු ලබන ආකාරය. ආත්මය කියලා අපිට අදහසක් නැහැ. ඒ තමයි චිත්ත නිමිත්ත. ආත්මය කියන්නේ දෘෂ්ටිය නෙවෙයි. හොඳට මතක තියාගන්න. ආත්මය කියන්නේ දෘෂ්ටියෙන් ගනු ලබන ආකාරය. අනාත්ම ධර්මයෝ ආත්ම ලෙස දෘෂ්ටියේ විසින් සලකනු ලැබේ. එතකොට ඒ නිසා රූපං අත්තතෝ සමනුපස්සති. එතකොට රූපං කියලා කියන්නේ අරමුණ, සමනුපස්සති කියන ක්‍රියාව, දකින ක්‍රියාව සිදු කරන කර්තෘ තමයි දිට්ඨිය. එනත්තං අපි පුද්ගලයා ගන්නත් පුළුවන්, මොනවාද ප්‍රඥප්ති වශයෙන් ගත්තොත් අස්වතවත් පුතග්ජනය කියලා. ඒක දකිනු ලබන ආකාරය තමයි අත්තතෝ කියලා කියන්නේ. එතකොට ඒ අත්තතෝ කියන එක මේ තමයි මේ චිත්ත, මේකට කියනවා ඉංග්‍රීසියෙන් mental content කියලා philosophy වල. මේ දෙකක්. ඒ නිසා අපි දර්ශනය කියනකොට මේ දෙක හොඳට කඩා ගන්නට ඕනේ. අපි පාඩමෙන් කතා කරන්නේ මේ ditthිය කියන නාම ධර්මයේ. මෙතන ගැන අපි කතා කරන්නේ මේක නෙවෙයි. මේක නෙවෙයි. හැබැයි මේ ditthිය කතා කරන මේ ditthිය ගැන ප්‍රභේදෙනවා අපිට. දැන් ඊළඟ පාඩමේදී අපි ධම්මසංගණියේ ditthිය හඳුන්වලා තියෙන පද ටික විස්තර කරයි. පද කිහිපයක් තියෙනවා විස්තර කරන්නට. ඊළඟට මම ditthියේ ප්‍රභේද කතා කරනවා. මට මතක හැටියට මම මේක ලිස්ට් කරලා තියෙනවා ඉංග්‍රීසි භාෂාවෙන්. මට මතක හිටියද 15ක් 10000ක් වගේ ඇති යම් ප්‍රමාණයක්. ඒ වගේ දික්ටි වර්ධ දෙසටක් මිත්‍යා දෘෂ්ටිය ගත්තම ඒක ධර්මජාල සූත්‍රය එනවනේ. ඒ විදිහට නෙවෙයි, අර වෙන වෙන කැටගරයිසේෂන්ස් වලින් කාරක දෘෂ්ටිය, වේදක දෘෂ්ටිය, අදිච්ච සමුප්පන්නේ වගේ වෙන වෙන බෙදීම් වලින් අපි කතා කරනවා. ඒ හරි, ඒ බෙදීම් වලින් කතා කරනකොට ඒ දෘෂ්ටීන් වර්ගීකරණය කරන්නේ මේ චිත්ත නිමිත්ත අනුව. ඒකම දැන් තියාගන්න. ඒ නිසා මේ අද අපේ මාතෘකාව, මේ ඉදිරියට කතා කරගෙන මාතෘකාවේදී අපේ ඉලක්කය තමයි මේ ditthිය. හැබැයි මේ ditthිය මේ චිත්ත නිමිත්ත අනුව වර්ගීකරණයට ලක් වෙනවා කියලා මතක තියාගන්න ඕනේ. හැබැයි මේක දෙකක් කියන එක හොඳට මතක තියාගන්න. නිසා අපි නැවත නැවත මේක මතක් කරන්නම් පාඩමේදී. ඒක ඇත්තටම මුලින්ම මම කියන්නට ඕනේ මාතෘකාව කරුණා. ඒ නිසා ඒක අපි ඔළුවේ තියාගෙන යන්න ඕනේ. සත්‍ය නොවන වරුන්ද. ඒතර අනර්ථය ගිනේන බැයි. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? මේ දෘෂ්ටිය, මේ දෙක ඇත්තටම එකම කැටගරි එකට, එකම කියන්නේ එක මේකෙන් ගන්න ලබන අදහස කියලා ගන්නට පුළුවන්. එතකොට මේ දෘෂ්ටිය විසින් යම් මතයක් අපි දරන් ඉන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අපි ක්‍රියා කරන්නේ මතේ මත. ඒ මතේ මතය ප්‍රියද. උදාහරණයකට අපි කවුරු හරි කෙනෙක් පිළිබඳව අදහසකට පැමිණෙනවා. මෙයා හොඳ කෙනෙක් කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? අපි ඒ කෙනාව විශ්වාස කරලා එතනින් එහාට කටයුතු කරනවා. එතනින් එහාට කටයුතු කරනවා. අපිට තියෙනවා තව කෙනෙක් පිළිබඳ අවිශ්වාසයක්. එතකොට අපි ඒ අවිශ්වාසයේ මත ඉඳලා තමයි කටයුතු කරන්නේ. එනිසා අපේ ඊට පස්සේ එන ක්‍රියාකාරකම් ඒ විශ්වාසය, ඒ අපේ තියෙන පිළිගැනීම මත තියෙන. දැන් ඒක උදාහරණයකට ගන්න. අපි කවුරු හරි කෙනෙක් එක්ක එක කාමරයක ඉන්නවා. ඉන්නකොට අපිට විශ්වාසයක් තියෙනවා මේ කෙනා අපිට ජීවිතයට හානි කරන්නේ නැති, අපේ බඩු මුට්ටු හොරකම් කරන්නේ නැති, මට කරදර කරන්නේ නැති හොඳ මිනිස්සෙක් කියන හැඟීමක් තියෙනවා. එතකොට ඒ කෙනා එහා පැත්තේ හිටියත්, ඒ වෙන අදක හිටියත්, කොහේ හිටියත් අපිට නිදා ගන්නට පුළුවන් ප්‍රශ්නයක් නැතුව. මොකද මම දන්නවා මෙයා මට කරදරයක් කරන්නේ නැහැ කියන එක. හැබැයි තව දැන් අපි තුමු කොටියෙක් හිටියා කියලා අපේ කාමරය ඇතුලේ. එහෙම නැත්නම් මිනි කන මිනිස්සෙක් හිටියා කියලා මොකක් හරි හේතුවක් උඩ. එතකොට මට එහෙම දර්ශනයක් තියෙනවා. මට නිින්ද යන්නේ නැහැ. මොකද හේතුව මම දන්නවා මෙයා ඕන වෙලාවක මම නිද්දගිගව මාව කමාරව දාන්න පුළුවන් කියලා. එතකොට මගේ ඊළඟ ඇවතුම් පැවතුම් හැඟීම් ආදී සියල්ලකට මේ දර්ශනය ලොකුවට බලපානවා. මේ දැක්ම ලොකුවට බලපානවා. ඒ වගේ තමයි මේ අපේ දෘෂ්ටියෙන් හෝ මොකක් හරි අදහයි දැක්මකින් යමක් පිළිගත්තට පස්සේ ඒ අනුව තමයි, ඒ මත තමයි අපි කටයුතු කරන්නේ. දැන් කවුරු හරි පිළිගන්නවා සතුන් මැරීමෙන් දෙවියන් සතුටු කිරීම තුළ තමයි මට ඊළඟ භවයේ ස්වර්ගයකට යන්නට පුළුවන් කියලා. ඒතරේ මතේ තියෙනකොට හැමතිස්සෙම මගේ සිතවිලි යන්නේ වැඩ කරන්නේ ඒ ක්‍රමයට. ඒ දෙවියන් සතුටු කිරීම සඳහා. කවුරු හරි කෙනෙක් විශ්වාස කරොත් එහෙම තමන්ගේ කර්මානුරූපව තමයි ඊළඟ ප්‍රතිසන්ධියාදී සිද්ධවන්නේ කියලා. එතකොට ඒ කෙනා හැමතිස්සෙම තමන්ගේ කර්මය ගැන පරිස්සම් වෙනවා, වා කායික වාචික ක්‍රියාකාරකම් ගැන පරිස්සම් වෙනවා. එතකොට යවධානයේ තියෙනවා. ඒ විදිහට අපි ලෝකයේ පිළිබඳව ඇති කරගන්න මතය අපේ අදහස් අනුව තමයි ඊළඟ අපේ ක්‍රියාකාරකම් සිද්ධවන්නේ. හැබැයි මේ මතය වැරදි වුණොත් මොකද වෙන්නේ? වැරදි වුණොත් එහෙම ඒ ලෝක සත්‍යයට පටහැනි විදිහට තමයි අපි ක්‍රියාත්මක වන්නේ. එහෙම වෙනකොට ගොඩාක් තැන්වල අපිට ගැටලු මතුවෙනවා, සහ සාංසාරික මේ ජීවිතේ නම් ගැටලු වෙන්නට පුළුවන් එක එක කන්ඩිෂන්ස් මත. අපි ගන්න තීරණ වරදින්නට පුළුවන්, සමාජ ක්‍රමයක ගැළපෙන්නේ නැති වෙන්නට පුළුවන්, අපි ගොඩක් දුරදිග හිතන්නේ නැති වෙන්නට පුළුවන්, එක එක හේතු මත ගැටලු මතුවෙන්නට පුළුවන්, සාර්ථකත්වත් එක එක හේතු මත වෙන්නට පුළුවන්. හැබැයි මේ ලෝකයේ ජීවිතයේ ක්‍රියාවලිය බැලුවම ඒකෙදී අපි වැරදි මතයක හිටියොත් එහෙම කර්මයේ පිළිබඳ, පුනර්භවයේ පිළිබඳ, නිවන පිළිබඳ, දුක්ඛය පිළිබඳ, දුක්ඛ නිරෝධය පිළිබඳ, දුක්ඛ නිරෝධී ගාමිනී ප්‍රතිපදා පිළිබඳ යැපෙන වැරදි මතයක හිටියොත් අපි ඒ අනුව ක්‍රියා කරලා, ඒ වැරදි මතය අනුව ක්‍රියා කරලා අපි ලොකු අමාරුවලට වැටෙනවා. ඉතින් ඒ නිසා තමයි මේ ඊළඟ වාක්‍ය බලන්න. අනර්ථය ගෙන එන බැවින් ඥානවන්තයන් විසින් පිළිකුල් කරන ලද දර්ශනයද මිච්ඡා දිට්ඨි නම් වේ. මේ සියල්ලෙන් අදහස් වන්නේ වැරදි දැකීම හෙවත් දෘෂ්ටියයි. හරි, එතකොට කරුණු තුනක්. සත්‍ය නොවන අවරෙන් දන්නා වූ දැක්මත්, වැරදි ලෙස දන්නා වූ, ඒ කියන්නේ වරදවා ගැනීම නිසා වැරදි දැක්මත්, අනර්ථය ගෙන එන බැවින් ඥානවන්තයන් විසින් පිළිකුල් කරන ලද දැන් උදාහරණයක් කවුරු හරි හිතන් ඉන්නවා. දැන් මම සරල උදාහරණයක් මම ගන්න. ගින්න කියන එක සිසිල් දෙයක් කියලා. දැන් කවුරු හරි වැරද්දක් කියන මොකක් හරි අපි දුමු සාමාන්‍ය වෙන්නේ නැති දෙයක්. නමුත් ඒක එමු විදු උදාහරණයක් ගින්න කියන සිසිල් දෙයක්. ගින්නට පැන්නොත් එහෙම ඇඟ කූල් වෙලා යනවා කියලා මොකක් හරි මතයක් තියෙනවා. දැන් මේක නිසා මොකද කරන්නේ? ලොකු ගිනි ගොඩක් තියෙනකොට මට ඇඟ සිසිල් කරගන්නට ඕනේ, දාඩියයි කියන මොනසෙ ගින්නට පැන්න පුළුවන්. ඒක ගින්නට පැන්න ගමන් ලොකු විනාශයකටපත් වෙනවා. එතකොට මෙයාගේ ගින්න පිළිබඳව මෙයාට තිබිච්ච වැරදි මතය, වැරදි අදහස මෙයාට අනර්ථය ගෙන දීපු එකක්. කවුරු හරි හිතනවා සත්තු මැරුවට පාපයක් කියලා දෙයක් නැහැ, ගැටලුවක් නැහැ, මෙතනින් පස්සේ ජීවිතයක් නැහැ කියලා හිතලා ඒක මත පිහිටලා දැන් උදාහරණයකට මෙයා ක්‍රියා කරන සත්තු මරණ එක පව් නැහැ කියන හැමෝම සත්තු මරනවා කියලා එකක් නැහැ. නමුත් සමහර බොහෝ දුරට ඒකට යන්න ඉඩ තියෙනවා. ඒතර ඒක මත කටයුතු කරොත් නැහැ, එන්කරේජ් කරන්න පුළුවන්. ඒක මත කටයුතු කරාම ලොකු අනර්ථයකට මෙයාපත් වෙනවා. ඒ නිසා ඥානවන්තයෝ ලෝකයෙහි සත්‍යයට පටහැනි වූ දර්ශනය පිළිකුල් කරන එකක්. මොකද මෙලොව වශයෙන් සහ පරලෝක වශයෙන් ලොකු අනර්ථයක් අපිට සිද්ධ වෙන නිසා. ඒ නිසා ඒක අපි ඒකයි පිළිකුල් අර්ථයෙන් මිච්ඡා කියන අර්ථය දීලා තියෙන්නේ. මේක අපිට ධම්මසංගිනී අටුවාවේ හම්බෙන විවරණය. මෙහි මිච්ඡා ශබ්දය ප්‍රථම ක්‍රමයට අනුව අර මුලින්ම අර්ථකථන තුනක් තියෙනවා. සත්‍ය නොවන අර්ථයෙන් ගත්තම අයථාව දිට්ඨි කියලා ගන්න. සත්‍ය නොවන අර්ථයද, දෙවන ක්‍රමයට අනුව විතත කියලා කියන වැරදි අර්ථයද, තෙවන ක්‍රමයට අනුව jigucchana පිළිකුල් අර්ථයද වාචනය කරයි. එතකොට අර්ථ තුනක් ආවා. යම් තව නිර්වචනයක් තියෙනවා, අපි ඉක්මනට කරමු. ධර්ම යම් ධර්මයක් කරන කොටගෙන හේතු කරගෙන සම්ප්‍රයුක්ත ධර්ම හෝ පුද්ගලයා වැරදි ලෙස දකීද එම ධර්මයේ මිච්ඡා දිට්ඨි නම් වේ. උදාහරණයකට මේ ධර්මය හේතු කරගෙන මේ සම්ප්‍රයුක්ත ධර්ම චිත්තචෛතසිකයෝ ලෝකය නැත්තම් ජීවිතය වැරදි ලෙස දකින. ඒ නිසා මේකට කියනවා මිච්ඡා දිට්ඨි කියලා. يعني මේ ධර්මයට මිච්ඡා දිට්ඨි කියලා කියනවා. තමාම වැරදි ලෙස දකින ධර්මය. මෙහෙමත් කියනවා මෙයා තමයි වැරදි ලෙස දකින්නේ. ඒ නිසා අනිත් ධර්ම ගැන අපේක්ෂාවක් ඉතුරු මෙයා වැරදි ලෙස දකිනවා. ඒ නිසා මෙයාට මිච්ඡා දිට්ඨි වැරදි දැක්ම කියලා කියන්නට පුළුවන්. ඊට පස්සේ සත්පුද්ගල භාවයකින් තොරව වැරදි දැකීම මාත්‍රයම, දැකීම මාත්‍රයද මේ ධර්මයේම දැකීම ලෙස අරගෙන පරමාර්ථ ධර්ම ද්‍රව්‍ය නොවන නිසා මේ ධර්මයේම වැරදි දැකීමක් ලෙස අරගෙන ඔහුට මිච්ඡා දිට්ඨි කියන්නට පුළුවන්. එතකොට යමක් කරනකොටගෙන සම්ප්‍රයුක්ත ධර්මය වැරදි ලෙස දකීද යමක් කරන කොටගෙන පුද්ගලයා වැරදි ලෙස දකීද සම්මුති වශයෙන් යමක් වැරදි ලෙස දකීද යම් ධර්මයක් වැරදි ලෙස දැකීම මාත්‍රයක් වේද මේ සියල්ලම මිච්ඡා දිට්ඨි කියලා හඳුන්වනවා. දිට්ඨි අනු දර්ශනයයි බලමු අපි මොකක්ද කියලා දර්ශනයයි. ඒ නිසා අර ඉස්සලම කතා කරේ එකයි අර සාමාන්‍ය තිරෝනේ බුද්ධ දර්ශනය කියන්නට එපා බුදු හමුදුරු ධර්මයක් දේශනා කරේ කියලා. ඒක හරි. නමුත් දර්ශනය කියන යොදන එකේ කිසිදු ආදයක් නැහැ. මේ අපිට ටීකාවල හම් වෙන පාඨ මේවා. දිට්ඨි අනු දර්ශනය. මොකද්ද මේ දර්ශනය කියලා අදහස් කරලා තියෙන්නේ? දස්සනම් කියලා කියන්නේ. ඒකයි සිංහලින් මිස්ටර් සිංහලින් දර්ශනය. නාම රූප ධර්මයන්ගේ ස්වභාව ලක්ෂණ සාමාන්‍ය ලක්ෂණාදී යථාව ස්වභාවයන්හි හෙවත් භූත ස්වභාවයන්හි, ඒ කියන්නේ සැබෑ ස්වභාවයන්හි ඥාන දර්ශනය මෙන්. එතකොට දැන් නාම රූප ධර්ම ගත්තම සිතේ තියෙනවා විඥානන ලක්ෂණය, පටවිවල තියෙනවා කර්කශ ලක්ෂණය. එතකොට මේ නාම රූප ධර්මයන්ට තියෙනවා ඔවුනොවුන්ගේ ලක්ෂණ. ඥානයේ විසින් ඒව දැනගන්නවා. මෙතන සත්‍යය කියන්නේ අපි කියන්නේ භවනාවේදී ඇත්තේ පටවි ධාතු මාත්‍රයක් පමණකි. සත්වයේක් පුද්ගලයෙක් ආත්මයක් මම කියා කෙනෙක් නැත. පවතින්නේ ධාතු මාත්‍රයක් පමණකි කියලා අපි කියනවා. එතකොට ඒ ධර්මයන්ගේ යථා ස්වභාවය තේරුම් ගන්නවා. ඒ වගේ මේ ධර්මයේ ඉපද බිඳෙන බැවින් අනිත්‍යයෝය, දුක් උපදවන බැවින් බියගෙන දෙන බැවින් දුක්ඛයෝය, වසඟෙහි නොපවතින බැවින් අනාත්මයෝය කියලා අපි ත්‍රිලක්ෂණයත් ඒකේ තේරුම් ගන්නවා. ඒක මේ විදිහට ඥානය විසින් ඒ ඒ ධර්මවල ආවේනික ලක්ෂණ සහ ඒකට කියන ස්වභාව ලක්ෂණය කියලා, ඒ වගේම මොනවද සාමාන්‍ය ලක්ෂණය ත්‍රිලක්ෂණයත් දැනගන්නවා. ඒතර ඥානය විසින් තියෙන ආවේනික ලක්ෂණයයි ඒ හැමෝටම පොදු වෙච්ච ත්‍රිලක්ෂණයයි දැනගන්නවා. හරිනේ? ඒ ඥාන දර්ශනයේ මෙන් එම ධර්මයන්ගේ නාම රූපවල ධර්මයන්ගේ නොසැබෑ එනම් සත්‍ය නෝ ස්වභාවයන්හි වැරදි දැකීම මින් අදහස් වෙයි. එතකොට නාම රූප ධර්මයෝ ආත්මයක් ලෙස ගන්නවා, පුද්ගලයෙක් ලෙස ගන්නවා, සත්වයෙක් ලෙස ගන්නවා, නිත්‍ය ලෙස ගන්නවා. ඔය නිත්‍ය ගැනීම ගොඩක් වෙලාවට තියෙන අපි දැන් මනුස්සාත්ම භාවයේ නිත්‍ය කියලා කවුරුත් හිතන්නේ නැහැ නේ. එහෙම හිතුවොත් ඒක වෙන ප්‍රශ්නයක් නේ. එතකොට එහෙම මං හිතන්නේ එහෙම කවුරුත් හිතන පොඩි කාලේ හිතන්නට පුළුවන් කෙනෙක්. නමුත් මොනවාද ලොකු වෙනකොට ඉතින් තේරෙනවා අපි හැමෝම මියනවා. එහෙම කවුරුත් නිත්‍ය මිනිස්සෙක් මෙදා මෙදා අතුර ඉඳලා නැහැ. ඊට පස්සේ නিত্য භාවයේ ලොකුවටම එන කරුණු දෙක තමයි නিত্য ස්වර්ගයක් තියෙනට පුළුවන්. ඔය සමහර ආගම්වල තියෙනවා නিত্য ස්වර්ගය සහ නিত্য අපාය කියලා එක, නිරය කියලා එක. ඊට පස්සේ තව නিত্য භාවයක් එනවා, මගේ ආත්මය නিত্যයි. මේ ශරීරය ඇතුලේ පවතින යම් හෝ ඇස්ට්‍රල් බොඩි එකක් වෙන්නට පුළුවන්, නැත්නම් මගේ විඤ්ඤාණය වෙන්නට පුළුවන්. මේක වෙනස් වෙන්නේ නැහැ. ඔය තියෙනවා උපනිෂද් ආදී දර්ශනවල එක තියෙනවා, නිගණ්ඨනාත පුත්‍රයන්ගේ දර්ශනය එක තියෙනවා. ඒ වගේ නিত্য ආත්මයක් ගැන කතා කරන්නට පුළුවන්. එහෙම නැත්නම් නিত্য ස්වර්ගයක් හෝ නිරයක් ගැන කතා කරන්නට පුළුවන්. ඒතර ඒ නිසායි නාම රූප ධර්මයන්ගේ නොසැබෑ එනම් සත්‍ය නොවූ ස්වභාවයන්හි වැරදි දැකීම මින් අදහස් වේ. වැරදි ලෙස දැකීම මින් අදහස් වෙනවා. එතකොට අනිත්‍ය ධර්මය නිට්‍ය ලෙස, ඊට පස්සේ දුක්ඛ ධර්මය සුඛ ලෙස, අනාත්ම ධර්මය ආත්ම ලෙස. දෘෂ්ටිය වනාහි, ඔන්න මේක ඉතා වැදගත් එකක්. දෘෂ්ටිය වනාහි, මේක පස්සේ අපි සවිස්තරව කතා කරමු. දෘෂ්ටිය වනාහි සමහර සිතීම් බහුල පණ්ඩිතමානින්ට උපදින්නේ බලවත් වී වැරදි පක්ෂයේහි ප්‍රතිවේද ඥානයේ බඳු ස්වභාවයත් එක් වී. එතකොට ඇත්තටම මේ දෘෂ්ටිය සාමාන්‍යයෙන් තනියම දෘෂ්ටියකට පත්වන්නේ ටිකක් හොඳ ඥානයක් තියෙන කෙනෙක්. අර භවාංග සිතේ ඥානයේ තියෙන හොඳ චින්තනය කරන්න පුළුවන් කෙනෙක් තමයි දෘෂ්ටියකට පත්වන්නේ. මොකද හේතුව ඒක නට හිතන්නට පුළුවන්. මොකද සිත ගත්තම මේක නියුට්‍රල් චිත්ත ප්‍රවාහයක් නෙමෙයි තියෙන්නේ. නියුට්‍රල් කියන්නේ චිත්ත ප්‍රවාහයක් තියෙනවා සිතන බව. ඒතර මේක ඇතුලේ විතරකේ තියෙනවා, ਵਿਚාරයේ තියෙනවා, එක එක ධර්ම තියෙනවා. ඒතර ඒ වලින් අපිට එක එක විදිහට කල්පනේ, උපකල්පනේ, පරිකල්පනේ කරන්නට පුළුවන්. ඒක මිනිස්සෙක් දින හැකියාව. ඒකට අපි ගරහන්නට හොඳ නෑ ඇත්තටම. ඒකට අපි ගරහන්නට හොඳ නෑ. ඒක මිනිස්සෙත් විදිහට හැකියි. ඒතකොට හැබැයි වෙන්නේ ඒක අපි ඉදිරියට කතා කරනවා වෙන පාඩමක මම සවිස්තරව. ඒක වැදගත් වෙයි ගොඩක් අයට. ඒ කෙනා දේවල් දකිනවා, දේවල් තේරුම් ගන්නවා. හැබැයි පාර්ෂලි, ඒ කියන්නේ කොටසයි තේරුම් ගන්න. ඒ කොටස තේරුම් ගැනීම නිසා හැබැයි වරද වෙන්නේ කොටස තේරුම් අරගෙන යා දල්හ ග්‍රහණයට එනවා. මේ දැකීම තුළ මට ඇති වෙන දර්ශනේ නිවැරදි කියලා ඒක ගැන ස්ථිර බවකට ඇවිල්ලා ඒක ගැන නිෂ්ඨාවකට පැමිණෙනවා. ඒක තමයි වරද තියෙන්නේ. ඒතර දැන් සිතන කෙනෙක්ද අපිට සාමාන්‍ය මිනිස්සුන්ට එහෙම අවශ්‍ය නැහැ. දැන් සාමාන්‍යයෙන් බහුතරයක් දෙනාට දැන් ආගමක් අදහනවා කියලා එකත් අපි ලෝකෙ ආගම් තිබුණ නැහැ කියලා. එතකොට ඒ කට්ටිය බහුතරයක් දෙනා කෑම ගත්තා, හොයා ගත්තා, පවුලක් නඩත්තු කරා, එන දිව කාලා බිලා නිම්මැටලා ගියා. එච්චර. බහුතරයක් දෙනාට මරණින් මත්තේ ජීවිතයක් තිබුණාද නැද්ද කියන එකත් අදාළ නැහැ. ඉතින් අර දැන් අර සංවිධානාත්මක නැත්තම් ආගම් ලෝකේ තියෙන නිසා අපි ආගමක් පිළි අරගෙන ආගමන කොටගෙන ඉතින් අපිට පැහැදිලිනේ. දැන් බෞද්ධයෝ ගත්තොත් එහෙම බහුතරයක් දෙනා එහෙම සීරියස් කියලා එකක් නැන් නිවන ගැන පන්සලට යනවා වන්දනාමාන කෙනෙක්ගේ ගරහ කරන අර්ථයෙන් නෙවෙයි, එහෙම හරියන්නේ ඒක හොඳයි වන්දනාමාන කරනවා. නමුත් අර සීරියස් ගතියක් එන්නේ මේක යන්නට ඕනේ, මම මේක අවබෝධ කරගෙන නිවනටපත් වෙන්නට මේ සසරෙන් එතර වෙන්නට ඕනේ. ඒතර දර්ශනය නිසා කවදා හරි දවසක නිවන් දකියව කියන අදහසින් ඒකට අතර ඒකේ සීරියස්නස් එක බහුතරයකට අඩුයි. එතකොට ඒ වගේ පිරිසක් බැරි වෙලා හරි ධර්මයක් නැතුව තිබුණා නම් ඒත් ඒ සෝෂල් කොන්ටෙක්ස්ට් එකේ යනවා සාමාන්‍ය. ඒතර ක්‍රිස්තියානි ආගමට ගියත් ඒකේ දැන් සමහර අපේ පූජකතුමන්ලා කියනවා පල්ලි එනවා අඩුයි කියලා. ඒතර පිටරටවලත් පල්ලි වැහෙනවා කියලා අපි අහලා තියෙනවා. සමහර පල්ලි පන්සල් කරපු අවස්ථා අපි අහලා තියෙනවා. එතකොට ඒකෙන් අදහස් කරන්නේ ඒ ධර්මයේ උනත් ඒ කට්ටිය ඒක විතරක්ම දෙයක් නෙවෙයි, ලොකු විශ්වාසයක් එන්නෙත් නැහැ. ඒ නිසා ඒ කට්ටිය ජීවිතය සාමාන්‍යයෙන් ගත කරන මට්ටමකට පැමිණෙනවා. එතකොට ආගමක් තියෙනකොට ඒකේ යම් ප්‍රමාණයකට ගිහිල්ලා ඒ තමන්ගේ ලෞකික ජීවිතය ගත කරනවා. ඉතින් ඒ නිසා බහුතරයක් දෙනාට මේ චින්තනය හිතනවා කියන එක දේවල් තරකල දැනගන්න එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා අර හිතන කෙනා තමයි මෙතන මේ දෘෂ්ටියට පත්වන්නේ. හිතන කෙනා. ඒත් එයා තමයි මේ ඩේන්ජර් ගියා හිතනවා ගොඩාක්. ඒ කියන්නේ අර සාමාන්‍යයෙන් කියනවා වැඩක් කරනකොට තමයි අපිට ගැටලු මතුවෙන්නේ. ඒක සාමාන්‍ය සිද්ධියක්. ඒ කියන්නේ මොනවා හරි දෙයක් අපි කරන්න යනකොට ලොකු සමාජයකින් ගැටලුවක් එන්නට පුළුවන්. ඒකත් සමාජයේ තියෙන සාමාන්‍ය ඒක ඉතින් ඥානවන්තව තමන් ඒක හැන්ඩල් කරන්නට දක්ෂ වෙන්නට ඕනේ. හැබැයි ඒ වගේම තමයි මේ ලෝක ධර්ම න්‍යාය ගත්තම මේක හිතනකොට මේක පිළිබඳව තර්ක කරනකොට මේක ගැන විමසනකොට එතන වරදින්නට ඉඩ තියෙනවා. ඒක වරදින්නට පුළුවන්. ඉතින් ඒකට හේතුව තමයි කරුණු කාරණා පාශ්චරි නැත්නම් යම් ප්‍රමාණයකට තේරුම් අරගෙන තමන් නිෂ්ඨාවකට පැමිණි වුණොත් එහෙම තමයි එතන ගැටලු. එනේ චංකී සූත්‍රයේ කිව්වේ කරුණු පහක් තියෙනවා, ද්වේ විපාකයි. හරියන්න පුළුවන් වරදින්න පුළුවන් චංකී බ්‍රාහ්මණයට කිව්වා. මොකද්ද? ශ්‍රද්ධාව, විශ්වාසය. ඊට පස්සේ රුචිය, තමන්ගේ කැමැත්ත. කැමැත්ත කියන එක ලොකුවට බලපානවා. අපි කැමැත් තත්ත දේවල් තමයි වැඩිපුර අහන්නේ. අපි කැමති නම් මොනවා හරි කවුරු හරි ධර්මයකට ඒක තහන්නේ. කවුරු හරි සවනාස කෙනෙක්ගේ බණ අහන්න රුචි නම් අපි ඒ පැත්තට තමයි අහන්න කැමති. අපි රුචි කෙනෙක්ගේ වැරදි නෙමෙයි අහන්න කැමති. අපි යාගේ ಗುಣ තමයි අහන්න කැමති. ඒක තමන් සම්බන්ධයෙන් ලොකෝද? අපි අපේ වැරදි අහන්න කැමති. අපි ಗುಣ තමයි අහන්න කැමති. වැරදි අපි අහන්න කැමති නෑ. ඒ වගේම රුචි. ඊළඟට අනුස්සව. අනුස්සව කියලා කියන්නේ අපිට ලීනියෙජ් එකෙන් පරම්පරාවෙන් ආපු තොරතුරු. ආකාර පරිවිතක්කය කියලා කියන්නේ මම හිතලා තේරුම් ගන්න. ditthi nijjhana kantiye. ඒ ආකාර පරිවිතක්කය මත නැවත හිතලා යම් අදහසකට මම පැමිණෙනවා. මේ පැමිණීම් පහම හරියන්න පුළුවන් වර්ධින්න පුළුවන්. හැබැයි ඒක දැඩිව අරගත්තොත් ඉදමේව සච්ඡං මෝඝමඤ්ඤං කියලා එතන තමයි වර්ධින්නේ. ඒ නිසා ඔය නුවණ තියන අය තමයි දෘෂ්ටිට වෙන්නේ. ඒක මම පෞද්ගලික මගේ අදහසක්. ඒ නුවණ තියන ටිකක් දෘඪ හිස් තියන අය ඉන්නවා. නුවණ තියන දෘඪ හිස් හිත් තියන දෘඪ හිත් තියනවා කියලා කියන්නේ ඒ මතේ තමන් දැඩිව ඉන්න පුළුවන් අය ඉන්නවා. මෙතන තමයි පොඩි ඩේන්ජර් එක තියෙන්නේ. මොකද අපි නුවණින් පරිපූර්ණ නැහැනේ, ਸਰව සම්පූර්ණ නැහැනේ අපි ඒක තේරුම් ගන්නට. එතකොට එහෙම තියෙද්දී අපි අර ඉඩක් තියාගන්න නැතුව අපි යමක් තේරුම් අරගෙන ඒක පිළිබඳ දැඩි දල්හග්‍රහණයට අවත ඒක චරිත ලක්ෂණයක් සමහරද. සමහරුන්ගේ තියෙනවා ඒක දැන් මොනවාද දර්ශනය ගැන, ජීවිතය ගැන කවර කතාද, අපි දේශපාලන මති මතාන්තර ගැන වෙන්නට පුළුවන්, ජීවිතය ගැන පුද්ගලයෝ සම්බන්ධයෙන් අපිට දැඩි අදහස් තියෙනවා වෙන්න පුළුවන්. ඒක චරිතයේ තියෙන ප්‍රශ්නයක්. එතකොට සමහර දේවල් සම්බන්ධයෙන් ඉතා දැඩි මතධාරීන් කියලා අපි කියනවා. දැඩි මතධාරීන්. එතකොට ඒ අතර ඉන්න පුළුවන් ටිකක් නුවණ තියුණු කෙනා. ඒ නුවණ තියුණු කෙනා මොකද වෙන්නේ? එයා හිතනවා, කල්පනා කරනවා, ඕන එක කල්පනා කරන්නට පුළුවන්. ඒක එක නිදහස වළක්වන්නට බෑනේ කල්පනා කරන. ඒකට කියනවා අපි දැන් ආණ්ඩුකන ව්‍යවස්ථාව දිනා හෘද සාක්ෂිය පිළිබඳ අයිති සිතීමේ නිදහස කියලා ගන්න. සිතීමේ නිදහස කියන එක වළක්වන්න පුළුවන් එකක් නෙවෙයි මිනිස්සෙක්. එහෙම සිතන්න එපා, ඔහොම හිතන්න, එහෙම කරන්නට බෑ. එතකොට අපි දක්ෂ වෙන්නට ඕනේ කවුරු හරි කෙනෙක් ලස්සන තර්කයක් ඉදිරිපත් කරනවා නම් හිතනවා නම් ඒකට ප්‍රතිතර්කයක් ගේනවා මිසක් ඒක හිතන එකට නිග්‍රහ කරන එක සුදුසු නෑ. ඒක ඒක මනුස්සත්වයට ගැළපෙන එකක් නෙවෙයි. එතකොට අපි හිතනවා, ඒක හිතන්න පුළුවන්. එතකොට ඥානයේ තියෙන කෙනාට උපතින්ම එයා එක එක විදිහට හිතන්නට පුළුවන්. එයා එක එක පැතිවලින් හැට හිතන්නට පුළුවන්. එතකොට හිතනකොට අර දෘඪ චරිත ලක්ෂණයත් මිශ්‍ර වුණා. මේක තනිකර මගේ පෞද්ගලික අදහසක්. මම හිතන එකක් එහෙමයි. එතකොට දෘඪ චරිත ලක්ෂණයක් එක ආවොත් එහෙම අර හිතන කෙනා යම් වෙලාවක හිතනවා, ආහරි මේක තමයි, මේකයි, මේකයි, මේක තමයි අදහස කියලා දඩංගාල එක කියලා ප්‍රකාශ කරනවා. එතකොට ඒ වගේ එකක් ලෝකයේ පිළිබඳ ජීවිතයේ පිළිබඳ බරපතල ප්‍රකාශනයක් නම් එතන අපි කියනවා. එතකොට අපි එයා දෘෂ්ටිගතිකයෙක් වුණා කියලා අපි අදහස. ඒ නිසා ඒකයි මේ කියන්නේ පණ්ඩිතමානී කියන එකේ අදහස තමයි තමන් පණ්ඩිතයෙක් කියලා හිතන් ඉන්නවා. තමන් සැබෙහිම්ම ඒ තරම් විශිෂ්ට නුවණක් තියෙන කෙනෙක් නෙවෙයි. හරි. එතකොට දෘෂ්ටිය වනාහි සමහර සිතීම් බහුල පණ්ඩිතමානීට උපදින්නේ බලවත් වී වැරදි පක්ෂයේ ප්‍රතිවේද ඥානයේ බඳු ස්වභාවයත් එක්ක විනිවිද දකින්නාගයට වැටහෙනවා. වැටහෙනවා. අර තේරම එහෙමයි මට තේරෙන්නේ කියලා එයාට වැටහෙන්න පටන් ගන්නවා. එතකොට ඒකට තියෙන පිළියම තමයි බුදුරජාණන් වහන්සේ දීලා තියෙන්නේ එතනදී නිෂ්ඨාවට එන්නට එපා. මොකද හේතුව ඒක දැන් කොහොමද නිෂ්ඨාවට නොඑන්නේ කියලා ගත්තොත් එමේ ඒක අපි අපිට ඒක ඒක සාමාන්‍යයෙන් අපි නම් ඒ මතේ ඉන්නට ඕනේ ඇත්තටම. මොකද හේතුව දැන් අපිට තේරෙන්නට ඕනේ අපේ තියෙන සමාධියේ මට්ටම මොකද්ද, අපේ තියෙන ඥානයේ මට්ටම මොකද්ද, අපිට අපිට අභිඥාවක් වගේ එකක් කොච්චර දුරයිද උදාහරණයකට. එතකොට උදාහරණයකට පැය 7-8ක් අපිට එක ඉරියව්වේ එක අරමුණක ඉන්න පුළුවන්. එතකොට ඒ බඳු හැකියාවකුත් අපිට නැත්තම් ඒ තේරෙන්නට ඕනේ අපි නුවණ තියනවා, ඒක පිළිගන්නවා අපි නුවණ තියනවා කියලා තේරුණා කරුණු කාරණා. නමුත් ඒකේ පොඩි ලිමිට් එකක් මෙතන තියෙනවා. මේ මේ ඥාණය අපිට මීට වඩා හසුරවන්නට පුළුවන් පරාසද, එහෙම ගියපු අය ඉන්නවා අපිට දකින්නට පුළුවන් ඒ වගේ පරාසවලට ගියපු අය. එතකොට ඒ නිසා අපි හැමතිස්සෙම තේරුම් ගන්නට ඕනේ මට ඥානෙ තියෙනවා, ඒක හරි, ඒක පිළිගන්නවා. නමුත් ඒක සර්ව සම්පූර්ණ නැහැ, පරිපූර්ණ නැහැ. තව මේක වැඩිෙන්නට පුළුවන්. මේක දියුණු වෙන්නට පුළුවන්. අනේ එතකොට යාට පණ්ඩිතමානී කියන්නේ අපි. පණ්ඩිතය පණ්ඩිතයෙක් හැ පණ්ඩිතමානී කියලා අදහස් කරන්නේ මොකද්ද? තමන් සැබවින්ම ඥානවන්තයෙක්. ඊට පස්සේ එයා අනුත් අයට සමන් දෙන්නේ නැහැ. අන්න ඔකයි ප්‍රශ්න තියෙන්නේ. සමන් දෙන්නේ නැහැ. තමන්ට තව වැඩෙන්න පුළුවන් කියන අදහස නැහැ. ඕක තවත් ගැඹුරට ස්පර්ශ කරොත් මම පෞද්ගලිකව දකින අදහසක්, ඒකත් මට හිතන අදහසක්. දසවස්තුක සම්මා දිට්ඨිහි තියෙනවා අන්තිමට. අත්ති ලෝකේ සමන බ්‍රහ්මණා සම්මා පටිපන්නා තේ සයන් අභිඤ්ඤා සච්චිකත්වා පවේදෙන්ති. මට සම්පූර්ණ වාක්‍ය මතක නැහැ. අත්ති ලෝකේ සමන බ්‍රාහ්මණා සම්මා පටිපන්නා ඉස්තේ ඉමංච ලෝකං පරංච ලෝකං සයං අභිඤ්ඤා සච්චිකත්වා පවේදෙන්ති. ලෝකේ ඉන්නවා තමන්ගේ සුඛීය ඥාණයෙන් වීරියෙන් දේවල් තේරුම් අරගෙන ප්‍රත්‍යක්ෂ කරගෙන මෙලව පරලව ප්‍රත්‍යක්ෂ කරගෙන ඒවා ලෝකයට දේශනා කරන විශිෂ්ට පුද්ගලයෝ පුරුෂයෝ ශාස්ත්‍රවරු ලෝකයේ ඉන්නට පුළුවන් බව තේරුම් ගන්න. ඒ කියන්නේ මොකක්ද මේ අදහස් කරන්නේ? තමන්ට වඩා ඥාණයෙන් ඉහළට ගිහිල්ලා සත්‍ය අවබෝධ කරන්න පුළුවන් අය ඉන්නවා කියන අදහස පිළිගැනීම දසවස්තුක සම්මාදිටිය. මෙතනින් තමයි දොර ඇරෙන්නේ විශිෂ්ට නුවණ තියෙන කෙනෙක් පිළිද. මේක බෞද්ධයෙක්ට ඕක අවශ්‍යද කියලා කෙනෙක් තර්ක කරන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ නේද පිළිගන්නවා නේද? මම ඒක පොඩ පැත්තකින් තියන්නේ. ඒක සෙන්සිටිව් වෙන මේක ඒක මෙයා වෙන නිසා. දැන් මේක හිතන්න අබුද්ධෝත්පාද ලෝකයේ මිනිස්සුන්ට මේ 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 දසවස්තුක සම්මා දිට්ඨිය කියන එක හැම කල්ලිම තියෙන එක. එතකොට ඒ අපි තනියම ලෝකය ගැන හිතනොත් අපිත් අබුද්ධෝත්පාද කාලවලට මුහුණ දෙනවා මේ මාර්ගඵල ලැබුවේ නැත්තම්. එතකොට ඒ කාලවලදී අපිත් යම් යම් අදහස් වලට එන්නට පුළුවන්. යම් යම් මතවලට එන්නට පුළුවන්. යම් ශාස්ත්‍රවලු පිළිගන්නට පුළුවන්. එතකොට අපිට පේනවා නම් අපේ ශාස්ත්‍රවරයාගේ ලිමිටේෂන් එක. සමහර අය ටිකක් කේන් තියනවා වෙන්න පුළුවන්. එයා ටිකක් ඇලීම් තියනවා වෙන්නට පුළුවන්. එතකොට එයා කෙලෙස් වලින් මිදිලා නැහැ කියලා තේරෙනවා නේ අපිට අසුරු කරද්දී. එතකොට මම කියන අබුද්ධෝත්පාද කාලවල පොදුවේ බලන්න මුළු සමාජයක් ලෙස බෞද්ධ බෞද්ධයෝ ලෙස වෙන් කරන්නේ නැතුව. එතකොට අපිට තේරෙනවා එහෙමනම් මීට එහා ගියපු විශිෂ්ට නුවණක් තියෙන කෙනෙක් ඉන්න පුළුවන්. මීට ඉහළ සංවරයක් තියෙන කෙනෙක් ඉන්න පුළුවන්. මීට ඉහළ ඥානයක් තියෙන කෙනෙක්. මොකද සංවරය වැඩි වෙන්න වැඩි වෙන්න සමාධිය වැඩි වෙනවා කියන එකත් අපිට තේරෙන්නට ඕනේ. ඒ සමාධිය වැඩි වෙන්න වැඩි වෙන දක්ම ප්‍රබල වෙනවා කියන එකත් තේරෙන්නට ඕනේ. එහෙමනම් එහෙම තත්වයක ඉන්න කෙනෙක් යමක් අවබෝධ කරගන්න පුළුවන් මගේ දැනුමට එහා ගියපු අවබෝධයකට එන්න පුළුවන් කියන පොයින්ට් එක. එතකොට මේ අදහසේ ඉඳීම ඉතාම සිකියු අදහසක් මේක. අබුද්ධෝත්පාද කාලවල විශේෂයෙන්. එතකොට තම මතයක් දරන්නට පුළුවන් ප්‍රශ්නයක් නෑ ඒක දැන්. සමහර ආත්මයක් තියෙනවා කියලා මතය දරයි අපි. එම වෙයි ඉතින් අබුද්ධෝත් අපිට ඒක වගේ කියන්න බෑ. ඉතින් පසේ බුදු වෙන්න අන්තිම ආත්ම භාවයේ හිටපු එක්කෙනෙකුත් වැද්දෙක් වෙලා උච්ඡේද දෘෂ්ටියක් දරන් හිටියා කියලා කියනවා නම් ඉතින් ආයි කවර කතාවද අපි ගැන. ඒතකොට ඒ නිසා වෙන්නට පුළුවන්. හැබැයි අර මනස තියෙනවා නම් අපිට වඩා ඉහළට යන්න පුළුවන් පුද්ගලයෝ ඉන්නවා ලෝකේ කියන අදහස තිබීම තමයි අපිට මහා බෝධිසත්වරයෙක් මුණ ගැහුනොත් සහ පසේ බුදුවරයෙක් මුණ ගැහුනොත් අපිට සම්මා සම්බුදුවරයෙක් මුණ ගැහුනොත් යම් කාලයක අපි දන්නේ නැතුව නමුත් රහතන් වහන්සේ කෙනෙක් අපිට බුද්ධෝත්පාදයක මුණ ගැහුනොත් අන්න මේ විශිෂ්ට ධර්මයට සවන් දෙන්නට ඉඩක් අපි තියාගන්නට. ඒ ඉඩ තියාගෙන මම පෞද්ගලිකව හිතනවා ඒ ඉඩ තියෙන්නේ ওই දසවෙනි සම්මාදිට්ඨික ෆැක්ටර් එකෙන්. ඒ කියන්නේ පිළිගන්නවා කියලා. කියන්නේ මට වඩා විශිෂ්ට ඥාණයෙන් දේවල් අවබෝධ කරගත්ත කෙනෙක් ඉන්න පුළුවන් කියලා දැනට ගන්නවා. ඒතර කොතරින්ද ඒක නතර වෙන්නේ? තමනුත් ප්‍රත්‍යක්ෂ කරාම ඒක නතර වෙන. ඒක අපි කතා කරමු ඉස්සරහට මේ දෘෂ්ටිය ගැන කතා කරලා අවසානයේදී ඒක ඥාණයේ කතාවේදී විශේෂයෙන් මම කතා කරයි ප්‍රත්‍යක්ෂය කියන්නේ මොකක්ද කියලා. ඉතින් මේ දෘෂ්ටියේදීත් යම් ප්‍රමාණයකට අවසානයේදී අවසාන පාඩමක මම 6-7 වගේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. කොහොමද මේ දෘෂ්ටියෙන් දැක්ම කිව්වම හරි දැක්ම වැරදි දැක්ම කොහොමද ඒක බෙදාගන්නේ අපි සවන්හස කියලා ප්‍රශ්නයක් එනවා. එතකොට මේ ප්‍රත්‍යක්ෂය කියන්නේ මොකද්ද? කොතනින්ද මේ වැරදි දෘෂ්ටි ගැලවිලා අපි සම්මා දිට්ඨිය ඉස්තර වෙන්නේ? යතින්ද කීලෝ පටවින් සිතෝසියා චතුබ්බි වාතේහි අසම්ප කම්පියෝ කියන තැන අපිට කියන්න පුළුවන් කොතනද? කොත හැමදාම අපි හිතන්නට ඕනේද? බුදුහාමුදුරන්ට තර විශේෂ කෙනෙක් ඉන්නවද? මෙහෙම හිතන එකද අපේ සුදුසු? නැත්නම් කොතනින්ද මේකේ බවුන්ඩරි එක ඇති වෙන්නේ? කොතනින්ද මේක අවසන් වෙන්නේ? මේ ගවේෂණය අවසන් වෙලා එතනින් එහාට මම සත්‍ය අවබෝධ කරා දැම්මට කරන්න දෙයක් නැහැ කියන තැනට එන්නේ කෙසේද? කොහොමද ලොජික් එකෙන් විස්තර කරන්න කියන එක අපි ඉස්සරහට කතා කරමු. හරි, කෙසේ වෙතත් මේ ඉඩය තියාගන්න එක ඉතා වැදගත් අපිට සාංශාරික වශයෙන්. මේකෙන් අදහස් කරන්නේ බුදුරජාණන් වහන්සේට වඩා විශේෂ කෙනෙක් ඉන්නවා කියන මතය කියන නෙවෙයි. අපි අර දසවස්තුක සම්මා දිට්ඨියේ ඔය කරුණ ඔහොම තේරුම් අරගෙන තිබීම වැදගත්. මොකද අබුද්ධෝත්පාද කාලවලදී මොකද බුදුරජාණන් වහන්සේ ගැන අපිට සැකයක් ප්‍රශ්නයක් නෙවෙයි. අබුද්ධෝත්පාද කාලවලදී මේ තියෙන ගුණාංගය අර දෘඩ ගතිය නැති බයි. කියන්නේ තමන් කෙරේ ඕවර් කොන්ෆිඩන්ස් වෙන්නේ නැහැ කියන එක මේ කියන්නේ. ඒ කියන්නේ තවත් විශිෂ්ට විශිෂ්ට ගුණයන් වලට ගිහිල්ලා අපිට බැරි වුණත් කෙනෙක් ඉන්න පුළුවන් විශිෂ්ට ඥානයක් ඇති කරගන්න කියන ඉඩ තියලා තියෙනවා කියන එක ඒක ඉතරම් නිහතමානී බව. ඒ වගේම ඒක ඇත්තටම ඒක සිකියුර් ගතියක්. ඒ නිසා අර දැන් වුණත් අපි යම් යම් අදහස් වල දැඩි මතධාරී වීම ඒක දර්ශනය ගැන වෙන්න පුළුවන් වෙන වෙන දේවල් සම්බන්ධයෙන් දැඩි මත ධාරනවා කියන අදහස ඉන්ෆ්ලුවන්ස් උපනිශ්‍රේ වෙන්නට පුළුවන් දෘෂ්ටියත් දැඩි මත දැරීමකට. ඒ නිසා ඒක ගැනත් අපි කල්පනා කරන්නට ඕනේ. හරි, අපි අවසන් කරමු. දැන් කාලයත් අවසන් වෙන්න යන්නේ. ඊට පස්සේ එනවා මේ සමහර අයට මේක ප්‍රතිවේද ඥානයේ බඳු වෙනවා දෘෂ්ටිය කියලා. ප්‍රතිවේද ඥානයේ යනු ආර්ය මාර්ගයේ සමග සම්ප්‍රයුක්ත ඥානයයි. ආර්ය මාර්ග ඥානය සතරක් වූ ආර්ය සත්‍යයන් විනිවිද දකින්නාක් මෙන් ආර්ය මාර්ගය සතරක් වූ ආර්ය සත්‍ය විනිවිද දකිනවා එමෙන් ඒකයි අදහස් කරේ අතිශය බලවත් වූ මිත්‍යා දෘෂ්ටිය පරිකල්පනය කරන ලද ස්වභාවයන් සත්‍ය ලෙස ගනිමින් සත්‍ය ලෙස ගන්නවා සත්‍ය කියන එකනේ අදහස් කර තියෙන්නේ සත්‍ය ලෙස අරගනිමින් විනිවිද දකින්නාක් මෙන් හටගත්. එතකොට චතුරක් වූ ආර්ය සත්‍ය ප්‍රත්‍යක්ෂව දකිනවා ලෝකෝත්තර මාර්ග ඥාණයෙන්. ඒ වගේ මේ බලවත් වූ දෘෂ්ටිය කවුරු හරි ඒ වැරදි ලක්ෂණ ස්වභාවයන් විනිවිද දකිනවා බඳුව එයා සත්‍ය ලෙස අරගන්නවා. ආර්ය මාර්ග ඥාණය සුසන්තානී ඇති වුණු පුද්ගලයාව සතර දිගෙන් හමන සුළඟෙන් ඉන්ද්‍රකීලයේ නොසල්විය හැක්කාක් මෙන් වෙනත් කිසිදු දර්ශනයකින් සලවිය නොහැක කිසිදු මතයකින් ඩොක්ටරින් එකකින් දේශනාවකින් සොලවන්නට බෑ. එමෙන්ම ඒ වගේම තමයි මතක තියාගන්න මේක අපි ඉදිරියේදී කතා කරමු. භයානකම එකක් මේක. අහේතුක අකිරියසන් නාස්තික යන දර්ශනයන් හි නියත මිත්‍යා දෘෂ්ටි කිය ඒවල මතවල මිච්ඡත්ත්‍ය නියාමයට බැසගත් පුද්ගලයා. ඒ කියන්නේ නියත වුණු පුද්ගලයා එම භවය තුලදී බුදෝරු දහසක් පැමිණ මම පොඩක් එක එක්සජරේට් කරලා තියෙනවා ඒකේ වට මේකේ භයානකම් පෙන්නන්න දහසක් බුදුරු දහසක් තමන් ඉදිරියට පැමිණ වෙන්න බැරි දෙයක් කමක් නෑ විත මොකද එහෙම අටුවාවේ තියෙන දහසක් ආවත් බුදුරු දහසක් පැමිණ තමන් ඉදිරියේ යමක මහා ප්‍රතිහාරය පාමින් උපමා උපමේය සහිතව සහේතුකෝ සකාරණව ආශ්චර්යමත් අන්දමින් ධර්මයේ දේශනා කළද තමන් නැති කරගත් විපරීත දර්ශනය අතනු හැර එම දර්ශනයම දැඩිව ගනි බලන්න එක බයනකම් ඒ නිසා මෙතන මේ දැක්මටත් වඩා මට හිතෙනවා නිකන් අර ඒක මම කිව්ව අර ඒ මගේ පෞද්ගලික අද ඒක වරදි වෙන්නට පුළුවන් නමුත් අර කැරක්ටර් එකක් තියෙනවා චරිත ලක්ෂණයක් තියෙනවා අපි සමහර දේවල් දෘඩ ලෙස අරගන්න ඒක ආත්ම අභිමානයත් එක්ක එහෙම තියෙනකොට කෙනා එක තමයි ඒක අර දෘෂ්ටිය ගොඩක් නියත වෙන. ඒ කියන්නේ පවර්ෆුල් කැරක්ටර්ස් අපි කියන්නේ පොදුවේ ගත්තා. මේකට හරි බලවත් චරිත. හරි හෝ වැරදි දෙපැත්තට යන්න පුළුවන්. ඒ වල හොඳ මත දරාගෙන සමාජ පරිවර්තන කරනවා. ඉතින් සමහර වැරදි මත බිලියන ගණන් මිනිස්සු අද පිළිගන්න අදහස් වෙන්නට පුළුවන්. ඉතින් ඒ වගේ හොඳ බලවත් අදහස් තියෙන අය වගේ ඇවිල්ලා ඉතින් ඒක ආහේතුක නාස්තික දෘෂ්ටි වලට එහෙම බැසගත්තොත් භාවනා වගේ භාවනා කරලා එතනදී ඇවිල්ලා ධර්මයේ කියන බුදුරු දාහක් ඇවිල්ලා බණ කීවත් මෙයාව වෙනස් කරන්න බෑ. යා අර මතේම නැවත ඉන්නවා. හරිනේ ඒ නිසා ඒකයි මම කිව්වේ එතන පොඩි අර චරිත ලක්ෂණ ගතියකුත් එතන තියෙනවා කියලා මට පේනවා අපි ඒක පස්සේ විස්තරය කරගමු මේ නිසා මිත්‍යා දෘෂ්ටිය තථාගතයන් වහන්සේ පරම වද්‍ය ලෙස හැඳින්වුව වරදේ වැරදි බැවින් මිත්‍යා දෘෂ්ටිය තරම් ගැරහියුදු තවත් වරදක් ලොව නොමැත ඒ නිසා තමයි පරමත දීපණී කියන්නේ මේකට පරම වද්‍ය කියලා අත්තසාලනී භාෂා ටීකා පොඩි වෙනස් විවරණයක් දෙනවා භාෂා ටීකාවට අනුව අත්තසාලනී මිත්‍යා දෘෂ්ටිය පරම වජ්‍ය ලෙස හඳුනු ලබන්නේ මිත්‍යා දෘෂ්ටිය පාදක වූ කල්හි පසුව කරන සියලු ක්‍රියා වැරදි වෙන බව වැරදි වෙන බව ඒ කියන්නේ අර අපි ඉස්සර කතා කරේ අර ඥානවන්තයෝ ගරහන්නෙත් ඒක කියලා කිව්වේ මේ වැරදි මතයට ආවට පස්සේ ඊට පස්සේ කරන ගොඩාක් ක්‍රියා සියලු ක්‍රියා කෙසේ වෙතත් බහුතරයක් ක්‍රියා වැරදි ක්‍රියා දැන් ඒ කෙනෙක් මිත්‍යා දෘෂ්ටිකයෙක් නියත මිත්‍යා දෘෂ්ටිකයෙක් වුණත් සතෙක්ට කෑමක් දීලා උදව් කරොත් ඒක කුසලයක් ඒක නැහැ කියන්න බෑ අපිට. ඉතින් ඒ නිසා මේ කරුණාව ඇති වුණොත් ඒක කුසලයි. දැන් මේ නියත මිත්‍යා දෘෂ්ටියක් ගත්ත කෙනෙක්ට දරුවෙක් හම්බෙලා එයා දරුවව කෙරෙහි කරුණාවෙන් මෛත්‍රියෙන් කතා කරොත් කටයුතු කරොත් එතන කරුණා මුදිතා උපේක්ෂා ටික තියෙනවා. එයා ඒක පිළිගන්නේ නැද්ද කියන එක වෙනම දෙයක්. ඉතින් ඒ නිසා සියලු ක්‍රියා කියලා කියන්නේ ඒ මත පදනම් වෙලා කරන හැම ක්‍රියාවක්ම වැරදි වෙනවා කියලා කියනවා. දෘෂ්ටිය විසින් අදහස් වන දර්ශනයේ නම් පරිකල්පනාවෙන් සිදු කර අසත්‍ය ස්වභාවවල වැරදි දැකීමයි. එතකොට අසත්‍ය ස්වභාවයන් වැරදි ලෙස ඒ හරි ලෙස ගන්නවා වැරදි දේවල්. ඊට පස්සේ අපිට එනවා දෘෂ්ටියේ තියෙන ලක්ෂණ රස පච්චුපට්ඨාන පදර්ථානට කතා කරන්නට ඒක අපි කෙටියෙන් කරන්න පුළුවන්. දැන් කාල වෙලා අවසන් වෙනවා. මම ඊළඟ දවසේ කරලා ඊට පස්සේ මම ඊළඟ දවසේම යන්න බලාපොරොත්තු වෙනවා දෘෂ්ටිය සම්බන්ධයෙන් තියෙන ධම්මසංගණී මොකද කෙටියෙන් ඒක මෙට කියන්න පුළුවන් ධම්මසංගණියේ තියෙන පද විවරණයට ඊළඟට මම මාතෘකාවක් තව වැදගත් මාතෘකාවක් කරගන්නවා අපේ ශාසනයේදී අපිට හම්බ වෙනවා නානා දෘෂ්ටි ප්‍රභේද ගොඩක් අපිට හම්බ වෙනවා නානා දෘෂ්ටි ප්‍රභේද ගොඩක් අපිට හම්බ වෙනවා අකිරිය දෘෂ්ටිය නාස්තික අහේතුක දෘෂ්ටි දසෙනවා කාරක දෘෂ්ටිය වේදක දෘෂ්ටි අදිච්ච සමුප්පන්නේ නිර්මා ඉස්සර නිර්මාණවාදය ඊට පස්සේ ওই විදිහට අපිට එක එක විදිහේ නියත දෘෂ්ටි නියත කියන්නේ මේක නියතයි දේවල් කියලා දෘෂ්ටියක් අපිට තියෙනවා ඉතින් ඒ විදිහට අපිට ඒ කාලවාදීන්ගේ අදහස ස්වභාවවාදීන්ගේ අදහස මේ විදිහට එක එක විදිහට අපිට තියෙනවා අද කාලේ ඒවත් ගත්තොත් එහෙම ඒක සමහරට too much වෙන්නත් පුළුවන් නැත්නම් උදා කෙටියෙන් කිව්වොත් එම භෞතික සිතක් නැහැ සියල්ල භෞතිකය මේ ඔක්කොම අපේ ධර්මයේ හැටියට නානා දෘෂ්ටි ලෙස තමයි අර්ථකථනය කරන්නට වෙන්නේ ඒ නිසා මේක තමයි දෘෂ්ටි පිළිබඳ හැඳින්වීම මම හිතනවා යම් ආරම්භයක් ගන්නට ඇති කියලා හොඳ එකක් ඉතින් දර්ශනය කියන වචනයත් හැඳින්වුවා අපි දෘෂ්ටිය කියන එකෙන් කරන කෘත්‍යය හැඳින්වුවා ඒ වගේම සත්‍ය කියන එක අපේ දැක්මට පරිබාහිරව ස්වායක්තව පවතින දෙයක් කියන එක අපි හැඳින්නවා සත්‍ය ඒ ලෙසටම දැකීම සම්මා දර්ශනය වෙනවා වැරදි ලෙස දැකීම මිත්‍යා දර්ශනය බවට පත් වෙනවා ඊට පස්සේ මේ ඊළඟට වැදගත්ම කරුණ ඒක හොඳටම ඔළුවේ තියාගන්න දෘෂ්ටියේ අරමුණ පවතින සත්‍ය සහ දෘෂ්ටියෙන් ඒක විපරීත ලෙස ගන්නකොට දෘෂ්ටියේ අදහස කියන එක තව එකක් දෘෂ්ටිය තව එකක් හැබැයි දෘෂ්ටි වර්ගීකරණය වන්නේ ඒක හොඳටම තියන්න වර්ගීකරණය වන්නේ මේක මත කාරකයක පපින් පව් කරන කෙනෙක් ඉන්නවා විඳින කෙනෙක් ඉන්නවා. සියල්ල අහේතුකව හටගත්තා කියන මේ අදහස. හැබැයි ඒක දකින්නේ නාම ධර්මයක් වන දෘෂ්ටි. ඒක එකම දෘෂ්ටිය වුණාට ඒකේ ප්‍රභේද එනවා ගනු ලබන අදහස අනු. එබැයි ඒක අදහසයි දෘෂ්ටියයි දෙකක් ලෙස අපි තේරුම් ගන්නට ඕනේ. ඊළඟට දෘෂ්ටිය හටගන්නේ ඔය චින්තාමය නුවණ එහෙම තියන අයට කියලා මාතෘකාව අපි කතා කරන්න දෙන්න. හොඳයි, ප්‍රශ්න කීපයක් අහන්න මම අවස්ථාව ලබා
දෙනවා. එකක් තමයි හේතු නිසා හටගෙන හේතු නැතිවීමේ නිරුද්ධ වේ කිව්වම අනුපාද නිරෝධය කියන්නේ ඒක.
ඔව්.
එතකොට මේ ඒ කියන්නේ නැවත නොහට ගැනීම තමයි නිරුද්ධ වේ කියන්නේ. එතකොට මේ හැබැයි සමහර කෙනෙක් කිව්වා එහෙම කිව්වම වර්තමානයේ විදර්ශනා කරන්න බැහැ කියලා. එහෙම එකක් තියෙනවා
සාවිනහස මතයක්. ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්. මොකද ඒ කියන්නේ උදේවය වර්තමානයේ තර උදේවය ඥානය මේ බලන්න බෑ කියලා කියනවා. මේ නෑ උදේ 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 උදේවය ඥානය කියන එක වර්තමානයේම තියෙන ඉපදීම් බිදීම් බලන්න ඕන කියලා එකක් නෑ ධර්මයේ. එහෙම එකක් නෑ. ඉතින් ඒ නිසා එතනින් තමයි කියන්නට වෙන්නේ. වර්තමානයේ තියෙනම බලයෙන් විතරයි විදර්ශනාව කියලා කවුරු හරි අදහස් කරොත් ඒක වැරදි අදහසක්. වර්තමානය බලබල විදර්ශනා කරන්න ප්‍රශ්නයක් නැහැ. නමුත් වර්තමානයේ විතරයි විදර්ශනා කරන්න පුළුවන් අනිත් ඒවා කිරීම අදහ වැරදි කියලා කිව්වොත් එතන ප්‍රශ්නයක් තියෙනවා මේ මතේ. ඒ නිසා එතන මේ අර හේතු නිරෝධයෙන් ඵල නිරෝධය එනවා කියලා කියන අනුප්පන්න නිරෝධය ගැන තමයි ධර්මයේ කතා කරන්නේ. ඒක ප්‍රතිෂේධ කරන්න හොඳ නෑ අර විදර්ශනා පිළිබඳ තමන්ගේ තියෙන වැරදි අදහස නිසා. ඒක හරි ගස්ස ගත්තට පස්සේ ප්‍රශ්න විසඳෙනවා. මම අරක විසර කරන්නේ නැහැ. මම හැමතැනම ගොඩාක් ධර්ම දේශනාවල ගොඩාක් දේශනාවල විසර කරලා තියෙනවා. එතකොට ඒකයි අරකයි කම්පැටිබල් වෙන්නේ නැහැ කියලා කාටර හැඟෙනවා නම් මොකද ඒක උදේවයට කෙලිම අදාළ නැහැ. මොකද උදේවයි කොම් සමපනස් උදේවයිනේ. එතකොට අවිජ්ජා නිරෝධා රූප නිරෝධෝ කියන එකක් එනවා. එතන එන්නේ මේ ඉපදීම් බිඳීම් බැලිම නෙවෙයි. ඉපදීම් බිඳීම් බැලිම කියන එක උදේවය වල තියෙන 50 ඥාන 50න් 10ක් විතරයි. ස්පස්කන්ධ වශයෙන් ගත්තොත්. එතකොට ඒකෙන් 30ක්ම තියෙන්නේ අනුපාද නිරෝධය ගැන. අවිජ්ජා නිරෝධා රූප නිරෝධෝ කන්ධ නිරෝධ. ඊට පස්සේ තණ්හා නිරෝධා කන්ධ නිරෝධ. කම්ම නිරෝධා කන්ධ නිරෝධ. ඊට පස්සේ තමයි අර ආහාර ස්පර්ශ ආදිය ගන්න නම් සන්තති නිරෝධය අපි කරගන්නේ. ඊට පස්සේ ෂණ වශයෙන් උපාද නිරෝධ. ඒතර ෂණ වශයෙන් උපාද නිරෝධ විතරක් නෑ උදේවයි කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මේ කවුරු හරි ෂණ වශයෙන් උපාද නිරෝධ වර්තමානයේ බැලුවට ප්‍රශ්නයක් නැහැ. නමුත් මොනවද ප්‍රත්‍ය වශයෙන් බලනකොට අනුත්පාද නිරෝධය තමයි ගන්න තියෙන්නේ. ඒ නිසා ඒක අපි චැලෙන්ජ් කරන්න ඕනේ. ඒක තේරවාදී තියෙන මූලිකම සිද්ධාන්තයක්. සහ එහෙම නිරෝධයක් නැත්. ඒක තමයි ඇත්තටම දුකෙන් මිදෙනවා කියලා කියන්නේ. ඒක තමයි නිර්වාණ ධාතුව කියලා කියන්නේ. ඒ නිසා මේ අර වර්තමාන මේකේ උදේවයි බලන්න ඕනේ කියන ඒකෙන් බලන්න ඕනේ. එහෙම නැත්නම් විදර්ශනා කරන්න බෑ කියන එක තේරවාදයේ මතයක් නෙවෙයි. ඒ නිසා ඒක ඉස්සල වෙනස් කරගත්තාම ප්‍රශ්නේ විසඳෙනවා.
තවගේ ෆිලොසොෆි නෝචනේ දැන් බුද්ධ ධර්මය මේ දර්ශනයක් කියලා සමහර කට්ටිය කියනවා. හැබැයි අපි කතාවේ ආගමක් කියලත් මොකක් හරි එහෙම තියෙනවනේ.
ආගම කියන්නේ අපේ ආගම කියලා කියන්නේ ඉතින් පැමිණි කියන අර්ථයනේ. ඒ කියන්නේ අපිට මේ දීඝ ආගම මජ්ක්‍ධිම ආගම කියලා අපිට කියන්නට පුළුවන්. ඒ මට නිර්වචන හැට මතක නැහැ. පැමිණියා කියන අරගෙන ආවා කියන අර්ථයෙන් ඒක තියෙන්නේ. ඒත් ඒ නිසා මේ ඒ අදහස් තියෙන ග්‍රන්ථවලට ඒක අදහස් කරලා තියෙනවා ග්‍රන්ථවල. ඒ නිසා බුද්ධ ආගම කියන වචනේ ප්‍රශ්නයක් නෙමෙයි. දැරේ රුකණි නායක හඳුරුපායක යොදලා තියෙන බුද්ධ ආගම් කාර්යෝ කියලම කියන්නේ. ඒ නිසා මේ ඒක අපේ ව්‍යස්තාවෙත් තියෙන බුද්ධ ආගම කියලා. ඒ නිසා ඒක ආගමක් නෙවෙයි කියලා අදහස් කරන්නේ. ඒක වෙන්නේ දැන් අර අපේ මන්ද නැහැ මම 100%ක් නිවැරදි නොවෙන්නට පුළුවන්. ඒක සමාජ දැනුම ලොකුවටම නැති නිසා මේ දැන් මම හිතනවා ඔය අර අපේ සමාජ මතයක් තියෙනවා ආගම්කාරයෝ කියලා. ආගම්කාරයෝ කියලා අපි හඳුන්වන්නේ ක්‍රිස්තියානි කතෝලික කට්ටිය. ඒතකොට ඒ කට්ටියගේ ඇදහිම් ගොඩක් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් එහෙමනේ අපි කියන ආගමේ කට්ටිය. එහෙමනේ අපි ආචාර්යෙම ඉස්සර කියනවා ඉත ආගමේ කට්ටිය කියලා. එතකොට ඒ එතන තියෙනවා දේව ඇදහිම් ආදී දේවල්. එතකොට ඒ නිසා බුදුදරජානන් වහන්සේගේ ධර්මය නැත්තම් අපේ දැන් බුද්ධාගම කියන්න බැරි නම් ඔය බුද්ධ බුදුරණාහසේගේ ධර්මයේ හෝ බුද්ධ ශාසනයේ එහෙම දෙවියන් ඇදහිීමක් කියලා එකක් නැහැ. ඉල්ලීමක් කියලා එකක් නැහැ. ඒතර ඒ නිසා මේකේ ආගම් ලක්ෂණයක් නැහැ කියලා ඔහොම එකක් තමයි මට හිතෙන්නේ. එහෙම ආවා කියලා මම දන්නේ. ඒ නිසා මේකට බුද්ධාගම කියන්න එපා කියලා වගේ තමයි කියන්නේ. ඉතින් ඒ නිසා බුද්ධාගම කියලා තමයි ව්‍යවස්ථාවේ දෙවෙනි පරිච්ඡේදයේ දක්වලා තියෙන අපේ ලංකාවේ. ඉතින් ඒකට අපේ පැරණි තෙරුන් වහන්සේලාත් බුද්ධාගම කියලා කියලා තිනවා. බුද්ධාගම් කාර්යෝ කියලා ඒකම කියන්නේ එහෙම අදහස් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ මට මතක හැටියට ඍරුගානේ හැමදෙරුත් කියන බුද්ධාගම කියන වචනේ පොත්වලත් තිබුණේ බුද්ධාගම කියලා. අපිට ඒක 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 ප්‍රශ්නයක් නෙවෙයි. බුදුන්ගෙන් පැමිණි ධර්මයේ වෙන්න ඇති. මම ඒක හරියටම දන්නේ නැහැ නිර්වචනේ. නමුත් දීඝ ආගම මජ්ක්‍ධිම ආගම කියන වචන අපිට හම්බ වෙනවා. ඒක අටුවාවේ හම්බ වෙනවද කියලා මට මතක නැහැ. කොහොමත් අර අනිත් නිකායවල නම් ඒක ඔය අපේ දීඝ ආගම මජ්ක්‍ධිම ආගම කියලා හඳුන්වලා තියෙන්නේ. බලමු පොඩ්ඩක් අපි මේ දීඝ
මුංගිතේ ආගම කියලා තමයි කියන්නේ කියලා ස්වාමීන් වහන්සේ මට මතකයි ඒ වගේ.
අනේ ආගම කියන වචනේ නම් තියෙනවා දීඝාගම. නෑ එහෙම කියන්නේ නෑ අපි දීඝාගම ටී. අදීඝාගම ටීකායන්. ඒකදී උත්තර වේද දීඝාගම ටීකා. දීඝාගම කියලා කියන දීඝනිකාය ටීකාය ටික දීඝාගම ටීකා කියලා. ඒතර දීඝනිකායට දීඝාගම කියන මොකද දැන් ඔය මේ ඔය අනිත් නිකාය වල ඒවා අධ්‍යයනය කරනකොට ආගම කියන වචන යොදනවා. ඒ නිසා ඒක ඉතරම් ගැටලුවක් නෙමෙයි. වගේ වචන වල පිටතර ලොකුවට තකන්න අවශ්‍ය නැහැ ඉතින්. මම නම් බුද්ධාගම කියන වචනේ මම පෞද්ගලිකව බුද්ධ දර්ශනය කියලාත් කියනවා, බුද්ධාගම කියලාත් කියනවා, බුද්ධ ධර්මය කියලාත් කියනවා. සමහර අය කරුචි නොවෙන්න පුළුවන්. මම ඒක මේ ඒ වචන තුන භාවිත කරනවා මම පෞද්ගලික. ඒක මගේ රුචි. ඔව්.
තව එක ගැටලුවක්
තියෙනවා ටිකක් දිගයි. අනිත්‍යයට දෙමු. ඒක මේ කවුරු එවපු ගැටලුවද කොහොමද?
එවපු ගැටලුවක් තමයි සාරය.
ඒක ඊළඟ දතියර ගම අපේ
මෙලක්. ඔව්. සිත් ගැන.
අවසරයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
පළමුවරක් කියන්න ඕන ඔබ වහන්සේ මේ පාඩම් මාලාව නැවත පටන් ගැනීම මාස 5කට පස්සේ වුණේ අද. ඉතින් ඕක ඒ වගේම ඔබ වහන්සේට අපි අතිශයින්ම කෘතඥ වෙනවා. ඒක පටන් ගැනීම ගැන
මාස 5ක් ගියාද ඒක?
අරිට මාස 5ක් වෙන ස්වාමීන් වහන්සේ අන්තිම පන්තියේ මගේ පොතේ ලියාගෙන තියෙන්නේ පෙබ්‍රවාරි 27 වෙනිදා.
ආ හරි හරි.
පෙබ්‍රවාරි 27 වෙනිදා පස්සේ තමයි පන්තියක්. ඒ ගැන බොහොම සතුටු වෙනවා. වහන්සේ බොහොම කෘතඥ වෙනවා. මම දන්නවා වහන්සේ මේ වැඩසටහන ඔබ වහන්සේගේ ජීවිතේ එක්තරා achievement එකක් හැටියට කරගෙන යන දෙයක්. ඒක බොහොම හොඳ දෙයක්. මගේ ප්‍රශ්නේ තියෙන ස්වාමීන් වහන්සේ දැන් මේ අද මේ රූප සටහන ලැබුවාම ඔබ වහන්සේ ඉන්න කලින් චිත්තය විස්තර කරන තැන් වල මේ රූප සටහන ඇඳලා තියෙනවා. ආරමුණ ඊට පස්සේ චිත්ත නිමිත්ත සා දැන් අද ධිට්ඨිය කියන නාම ධර්මයේ තුන් වෙනට වෙන්නේ මෙතනදී දැන් අපි ඒකක්ෂණික හැටියට බැලුවොත් මේ මෙතන පෙන්වන්නේ ඇත්තටම ඒකක්ෂණික සටහනක් නෙවෙයි කියන එකයි මගේ මතය වුණේ. ඒක හරියවරදි කියලා දැනගන්න තමයි මට ඕන කරු තියෙන්නේ. මොකද ආරමුණ කියන එකයි චිත්ත නිමිත්ත කියන එකයි අපි රූප ධර්ම හැටියට බැලුවොත් ඒක චිත්තක්ෂණ 17ක් පවතින දෙයක් ඒ විදිහට බැලුවොත් ඒකම තමයි මෙතන ධිට්ඨිය හැටියට එනකොට ධිට්ඨියේ ඉන්නේ පහු වෙලා චිත්ත වීතියක අර මේ මුල් අරමුණ ඇති වෙලා චිත්තක්ෂණ ගණනාවක් ගියාට පස්සේ ජවන් සිත්තල තමයි ධිට්ඨිය එනවනම් ඉන්න පුළුවන්. එතකොට ඒ විදිහට ගත්තොත් මේක මට තේරුම් ගන්න අවුලක් නැහැ. මට ඒ විදිහට ලේසියෙන් තේරුම් ගත්ත හැකියි. එහෙම නැතුව ගිය බැලුවොත් එහෙම පොඩි ප්‍රශ්නයක් එනවා. يعني ඒ ගැන පැහැදිලි කිරීමක් කරගන්න තමයි මම ඔබවන්සේගෙන් මේ ප්‍රශ්නය අහන්නේ.
කමක් නැහැ. අර විදිහට තේරුම් ගත්තら කිසි බාධාවක් නැහැ. ඒකක්ෂණික වශයෙන් ගත්තා උදාහරණයකට අපි තු රූපය මම මේ පොදුවේ ඒකචිත්තක්ෂණික වශයෙන් නෙමෙයි මම හිතලා තියෙන්නේ. මේක නිකන් අර පොදු සිත් ගොඩක සික්‍රියාවලියක් තමයි දක්වලා තියෙන්නේ. ඒකින්ද අර විදිහට දෙවෙනි ක්‍රමයෙන් තේරුම් ගන්න එක හොඳයි. ඒක පහසුයි. එහෙම තමයි අදහස් කරන්නේ. හැබැයි ඒකචිත්තක්ෂණික වශයෙන් ගත්තත් ඒකේ තරම් වරදක් නැහැ. මොකද හේතුව දැන් අපි ගත්තොත් එහෙම රූපය ඇවිල්ලා එහේ ගැටිලා මහත්මයා දැන් හිත වැඩ කරනකොට තමයි ජවන මට්ටමේදී ඔය දෘෂ්ටිය හටගන්න පුළුවන් අපිට. පංචද්වාරික සීත වීතියකත් හටගන්න පුළුවන්. එතකොට ඒ වෙලාවෙත් රූපේ තියෙනවා, විද්‍යමානයි, ධර්මානයි. මොකද චිත්තක්ෂණ 17 ඉවර නැහෙනි. ඒ නිසා ඔක හටගෙන පවතින රූපයක් ලෙස අර්ථකථනය කරොත් එක චිත්තක්ෂණෙත් ඔක තේරුම් ගන්නට බාධාවක් නැහැ. නමුත් මම ඔක අදහස් කරලා තියෙන එක චිත්තක්ෂණ කතාවකට නම් නෙවෙයි, චිත්ත වීති ගොඩක ඒ අදහසක් ගොඩ නැගෙන ආකාරය තමයි කියලා තියෙන්නේ. එක වීතියක් නෙවෙයි, වීති ගොඩක් එකතු කරලා තමයි නිකන් අදහස නිකන් පොදුවේ කතා කරනකොට තමයි කියලා තියෙන්නේ. මනසිකාරය විතරක් නෙවෙයි ඒක, මම වෙනම් පාඩමක් මම කරන්නම් ඒකට ඉදිරියේදී. සංඥාව, වේදනාව සහ අනිකුත් චෛසික ඔක්කොම වගේ ඒකට දායකත්වය දෙනවා.
බොහොම
මට එකපාර ඔළුවට එන්නේ නැහැ. දැන් මොකද්ද මාතෘකාව කියලා? දැන් අපි ඒ කියන්නේ නාම රූප දෙක ඕනෝන්ට උපකාර කරමින් ඉන්න ආකාරය දහන්නේ.
ඔසන්නේ.
ඒ කියන්නේ අපි අපේ දැන් මේ ලයිෆ් එකේ නාම රූප දෙක ඕනෝන්ට උපකාර කරනවා කියන එකද මාතෘකාව? ඒ කියන්නේ මට එහෙම ඒක දැන් ඒ කියන්නේ මගේ සිත ඇසුරු සිත් මම ප්‍රශ්නේ මට පැහැදිලි කරගන්න ඕනේ. මොකද ඒක හරි බ්‍රෝඩ් ප්‍රශ්නයක්, කොයි තැනින් ආවද කියන එක මට හිතා ගන්න බැරි නිසා මම අහන්නේ. දැන් සිත රූපය ඇසුරු කරන් තියෙනවා. සිත හේතු කරගෙන රූපය වැඩ කරනවා. ඊට පස්සේ චක්කු විඤ්ඤාණය ඇසේ හට ගන්නවා. ඇසේ රූපය ගන්නම චක්කු විඤ්ඤාණය රූප චක්කු විඤ්ඤාණයෙන් රූපය දැක් ගන්නවා. ඒතර මේ හැමතැනම තියෙනවා නාම රූප දෙකම වැඩ කරනවා කියලා එකක්. අපි ගමනක් යනකොට සිතානුව රූපය වැඩ කරනවා. අපිට පහරක් වදිනොත් එම රූපය හරහා සිතට දැනීමක් එනවා. ඒතර ඒ වගේ එකක්ද නැත්නම් මම ජීවත් වෙනවා කියලා එකක් තියෙනවා. ජීවත් වෙනකොට මගේ සිතෙන් තොරව රූපයට පවතින්න බෑ. රූපය නැත්නම් කුණු වෙලා මැරෙනවා. රූපය නිරෝගීව තිබුණොත් තමයි සිතට පවතින්නට පුළුවන්. ඒතර ඒ වගේ කොතනින්ද ඔය ප්‍රශ්නේ ආවේ කියන එකයි මට දැනගන්නට. එහෙම දේශනාවක් නම් අපේ අපි අපි ඉගෙන ගන්න කෙනා නැහැ නේ. නාම රූප දෙක වෙන් කරා කියලා නිර්වාණයට ලං වෙනවා කියලා දෙකක් කරුණු දෙකක් මෙහෙම එකක් තියෙනවා. නිර්වාණයට යන පාත් එකේ නිර්වාණයට පත්වන්නේ මෙතන දැන් කෙලෙස් දුරු කරලානේ ඒකට පත්වන්නේ. එතකොට කෙලෙස් දුරු කරාට පස්සේ නැවත නූපදිනවා. ඒක තමයි නිර්වාණ ධාතුව. එතකොට නිර්වාණයට යන ගමනේදී කෙලෙස් දුරු කරන්නට සම්‍යක් දර්ශනය අවශ්‍යයි. ඒ සම්‍යක් දර්ශනයේ යන පාරේ තියෙන මුලින්ම තියෙන එකක් තමයි නාම රූප දෙක නුවණින් වෙන් කරනවා කියලා එකක් තියෙනවා. ඒතර සමහර දාට ස්වාමීන් වහන්සේ කෙනෙක් ඕක අදහස් කරන්නේ ඒක. නාම රූප දෙක වෙන් කිරීම නිවනට ලං වෙනවා කියලා අදහස් කරේ නාමයේ එකක් රූපයේ එකක් එක්කෙනෙක් නෙවෙයි මේ දෙක දෙකක් කියලා නුවණින් තේරුම් ගැනීම. ඒකට කියනවා ditthi visuddhi නැත්තම් නාම රූප වත්තහණය කියලා. ඒකනම් අදහස් කරේ එතකොට ඒක perfectly ඒක හරීම ප්‍රකාශනයක් ඒක. හැබැයි නාමයේ රූපයෙන් වෙන් කිරීමෙන් තමයි නිවනට යන්නේ කියලා අහුවොත් එහෙම ඒ කියන්නේ නාමය රූපයෙන් වෙන් කරන්නට බෑ හැම ඒක වෙන් වුණා කියන්නේ මැරුණා කියන එක. ඒ කියන්නේ අපි කියන්නේ ආයු උස්මාච විඥානං යදා කායං ජහන්තිමං. ඒතර විඥානේ මේ කය අතහැරියා කියන්නේ නාම රූප දෙක වෙන් වුණා. මගෙන ඒක එක විදිහකට ගත්තොත්. එතකොට එහෙම වුණාම මිනිස්සයා මැරෙනවා. මේ දෙක වෙන් වෙලා තියෙන වෙන් වෙලා කියන්නේ තනි තනිව තියෙන අරූප ලෝකයේ අසඤ්ඤ සත්‍යය අනිත් හැමතැනම නලකලාපී සූත්‍රය අනුව දෙක එකටමයි තියෙන්නේ. ඒතර මේ දෙක වෙන් වුණා කියන්නේ කලැප්ස් වෙනවා. ඒක නිවනට ලංවීමක් නෙමෙයි මරණයට ලංවීමක් කියලා කියන්නට වෙන්නේ. එතකොට දැන් කොතනින්ද ඔබතුමියට ප්‍රශ්නේ එන්නේ එතකොට? නුවණින් තේරුම් ගැනීම. එතකොට ඉතින් මේක ලොකු කතාවක්. ඒ කියන්නේ නාම රූප හේතුව වෙන්නේ නිවනට මම කෙටියෙන් කියන මට තේරෙන තරම් මම කෙටි කරන්නම්. ඒක නිවනට පත් වෙනවා කියන්නේ නැවත උපදින්න හැ කියන එකනේ. එතකොට අපිට කෙලෙස් තියෙනකොට අපි උපදින්නට නියමිතයි, ස්කන්ධය උපදින්නට නියමිතයි, දුකින් මිදිලා නැගලා අනුප්පන්න දුක්ඛය කියලා. එතකොට කෙලෙස් දුරු කරාම උපදින්නට නියමිත ස්කන්ධය නැවත උපදින්නේ නැහැ. ඒක තමයි නිවන. දුක්ඛය අනුපාද නිරෝධය. හරිනේ? එතකොට ඒ දුක්ඛ නිරෝධය වෙන්නට කෙලෙස් දුරු වෙන්නට ඕනේ. කෙලෙස් දුරු වෙන්නට ප්‍රත්‍යක්ෂ දර්ශනයෙන් දැක ගන්නට, නිවන දකින්නට ඕනේ. නිවන දකින්නට නම් නාම රූපවල தත්ත්වය දැන ගන්නට ඕනේ. නාම රූපවල සත්‍ය தත්ත්වය තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණත්‍රය. ඒතර නාම රූපය අනිත්‍ය ලෙස දුක්ඛ ලෙස අනාත්ම ලෙස තේරුම් ගන්නට ඕනේ. ඒ යන ගමනේදී නාම අපේ හැබැයි අපේ common sense එක නැත්තම් common ideology එක නැත්තම් මොනවද බිලීෆ් එක තමයි නාම රූප දෙක එකක්, ඒක self ආත්මයක් කියන එක තමයි අපේ පිළිගත් අදහස. මේක තියාගෙන ත්‍රිලක්ෂණය දකින්න බෑ. මේ නාම රූප දෙන බින්දන එක දකින්නට බෑ. නාම රූප වෙනවා. ඒතකොට ඒ සඳහා මුලින්ම පළවෙනි ස්ටෙප් එක තමයි මේක ආත්මයක් පුද්ගලයෙක් සත්වයක් නෙවෙයි නාම රූප දෙකක කම්බිනේෂන් එකක් කියලා දැනගන්න උතෝ. හරිනේ? ත්‍රේකර තමයි ඉස්සලම නාමයේ වෙනමත් රූපයේ වෙනමත් මෙනෙහි කර නැවත නාම රූප දෙක පරිච්ඡේද කරගෙන නුවණින් ෆිසිකලි නෙවෙයි භෞතිකව නෙවෙයි භෞතික වෙන් කරගෙන මරනවා කියන්නේ. ඒක නුවණින් තේරුම් ගන්නවා මේ දෙන්න දෙන්නේ කියලා. ඊට පස්සේ මේ දෙන්නගේ හේතු වෙන වෙනම බලන්නට ඕනේ. ඊට පස්සේ ඒවා වෙන වෙනම ඉපදින බින්දින හැටි බලන්නට ඕනේ. ඊට පස්සේ ඒවයි තතු තේරුම් අරගෙන ඒවා කෙරෙහි නිබ්බිදාව කලකිරීම ඇති කරගෙන ඒවා කෙරෙහි ආසාව දුරු කරන්නට ඕනේ. සම්මෝහය දුරු කරන්න. ඒතර කෙලස් දුරු වෙලා නැවත නාම රූප නූපදින එක වෙනවා. ඒක තමයි සාමාන්‍ය process එක. ඒ නිසා ඒ අර ගැඹුරු අවබෝධයට එන්නට තියෙන ලොකුම hurdle එක නැත්තම් බාධකයේ තමයි නාම රූප දෙක එකතු කරලා සත්වේ පුද්ගලයේ සැලකීම. මේක වෙන් කර ගැනීම නුවණින් කරන එක තමයි අදහස් කරලා තියෙන්නේ. හැබැයි එහෙම වෙන් කරාම ඒක තේරෙනවා අපිට මේ දෙන දෙන්නේ කියලා. ඒතකොට ගෙන ගැටලුවක් එනවා. කොහොමද මේ දෙන දෙන්නේක් නම් එකිනෙකට උදව් කරගන්නේ? ඒකට තමයි රූපකා උපමා දීලා තියෙන්නේ. අර ලී දෙකක දඬු දෙකක আদি උපමා දීලා තියෙනවා. දෙක එකිනෙකට උපකාර කරන් ඉන්නවා වගේ. එතකොට මොකද?
නෝනින්
නාමයේ ලෙස තේරුම් ගන්නවා. නාමයේ තියෙන්නේ මොනවද අරමුණු දැනගන්න ලක්ෂණය. රූපේ එහෙම ලක්ෂණයක් නැහැ. name is about something. දැන් උදාහරණ මට මෙතන ඉඳලා Eiffel Tower එක ගැන හිතන්න පුළුවන්. ඒ උදාහරණම දැකලා තියෙන එකෙන් ටිවට් Eiffel එකේ ඉන්න හිතන්න පුළුවන්. හැබැයි මේ පටවි ධාතුවට බෑ මේ මොකක් ගැනව හිතන්නේ. ඒක it doesn't refer to anything. එතකොට ඒකේ අරමුණු ගන්නා වූ බවක් නැහැ රූපේ. නාමයේ තියෙන අරමුණු ගන්න බව. ඊට පස්සේ රූපේ තියෙන රුප්පණකද රුප්පණේ කියන්නේ බාහිර පත්‍යක් හැපිච්ච ගමන් මේක විකාරයටපත් වෙනවා. විකෘතියටපත් වෙනවා. නාමය කියන එක එහෙම ස්ට්‍රයික් වෙන දෙයක් නෙවෙයි, ඒක හැපෙන්න බෑ වෙන දෙයකට. ඒක ඉම්මටීරියල් අරූපී දෙයක්. ඒ නිසා මේ දෙන්න දෙන්නේ. එතන මේ දෙන්නගේ ලක්ෂණ දෙක වෙන වෙනම මෙනෙහි කරනකොට දෙන්නේ කියලා නුනට තේරෙන්න පටන් ගන්නවා. ඔක තමයි වෙන්නේ. ඒක කරලා බලන්න. ඉතින් ඒක අමාරු එක එක්කෙනාට පහසු වෙන්න පුළුවන්, සමහරුන්ට අමාරු වෙන්න පුළුවන්. එකපාරක් තේරුණාට ඒක ජීවිතේ දැන් නුවණින් තේරුම් ගැනීම එකක්, කරුණ තේරුම් ගැනීම එකක්. ඊට පස්සේ දැන් උදාහරණයකට අපිට තේරෙනවා ඇත. නමුත් දැන් කන්නඩයක් ඉස්සරහට ගියාම මම තමයි බලපෙන්නේ කියලා දැන් රූපේ මම කියලා ගන්නවා අපි. මම තමයි හිතන්නේ කියලා ගන්නවා. ඊට පස්සේ කවුරු හරි මගේ ඇඟේ හැපුණොත් එහෙම මගේ ඇඟට මට දැනුණා කියලා කියනවා රූපේට දැන. ඒතර අපිට අර මිශ්‍ර වෙලානේ තියෙන්නේ. ඒ නිසා නුවණින් තේරුම් ගැනීමයි ඒක ඉමෝෂනලි නැත්තම් හැබිචුවල් විදිහට ආත්ම සංඥාව එන නුවණ මට්ටමට නැවත තේරුම් ගැනීමයි දෙකක්. ඒකට තමයි ප්‍රැක්ටිස් එක ඕන. එකපාරක් තේරුම් ගත්ත කියලා හරියන්නේ නැහැ. ඒක නැවත නැවත කරද්දී උදාහරණයකට අපිට තේරෙනවා කේන්ති ගන්න හොඳ නැහැ කියලා. නමුත් මොකක් හරි වෙච්ච ගමන් කේන්ති යනවා නේ. ඒතර එතන තියෙනවනේ වෙන ඒ කියන්නේ හොඳ නැහැ කියලා මම දන්නවා. නමුත් අපිට ඉමෝෂන් එක කන්ට්‍රෝල් කරගන්න බෑ. මම දන්නවා ඇලීම හොඳ නැහැ. නමුත් ඇලීමක් උපදිනවා. එතකොට කම්මැලි වෙන්න හොඳ නැහැ. නමුත් කම්මැලි වීමක් වෙනවා අපිට. එතකොට ඒ අවබෝධයේ තිබීමයි ඒ හැඟීම එන එක වළක්වා ගැනීමයිට වෙන්න ට්‍රේනින් එකක් එපා. එතකොට ඒක නිකන් කන්වින්ස් කරගන්න එපා. තව කන්වින්ස් විතර නෙවෙයි තමන්ගේ හුරු ටිකක් ඇති කරගන්නට ඕන. ඒ නිසා ඒ වගේ මට්ටමකට ජීවිතය ට්‍රාන්ස්ෆෝම් වෙන මට්ටමට නාම රූප පරිච්ඡේදය ඇති කරගන්නට ඕන. ඒක ලේසි නෑ. ඒකට කාලයක් යනවා. ඒක කරන්න තියෙන වෙන දෙයක් නෙවෙයි, නාමයේ නාමයේ ලෙසත් රූපේ රූපේ ලෙසත් නැවත නාමයේ රූපේ නාමයේ රූපේ කිය කිය නැවත 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 ඕක බලන්න තියෙන. එතකොට ඕක ඒක අමුතුවෙන් හිතන්න ඕනේ නැහැ කවද්ද මේක වෙන්නේ. ඒක නැවත නැවත රූපේ රූපේ ලෙස නාමයේ නාමයේ ලෙස සතර මහා ධාතු ලෙස හරි නැත්නම් නාම ධර්ම ලෙස හරි ඒ වගේ භාවනාවක් සිද්ධ කරන් යන්නට ඕනේ. එතකොට කාලයක් යද්දී නාම රූප පරිච්ඡේද ඥානි ස්ථාවර වෙලා සිද්ධ වෙනවා.
චක්කු විඥාන සිතක් ගතහොත් ඒ සිත නිසා හටගන්න පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධයේ සලකනවාද? පංචද්වාරික සිතකින් එක්වරම උපාදානයක් සිදු වේද? ඒ සිත අනුබද්ධ චිත්ත වීතිවලට අනතුරුවද උපාදාන ස්කන්ධයක් බවට පත් වෙන්නේ? අනෙක් පැත්තෙන් ලෝකෝත්තර සිත අතහැර ඉතිරි සිත් 81 උපාදාන ස්කන්ධ බව කියවෙනවා. ඒකට හේතුක සිතක් වූ චක්කු විඥාන සිතත් එයට අයත් නේද? ඒ අර්ථයෙන් චක්කු විඥාන වීතියෙන් සකස් වෙන විඥානය පංච උපාදාන ස්කන්ධයක් ගොඩ නැගේද?
ඔව් හරි හරි හරි. චක්කු විඥාන වීතියෙන් පංච උපාදානස්කන්ධයම ගොඩනගෙනවා කියන්න බෑ. චක්කු විඥාන වීතියෙන් උපාදානස්කන්ධ හතරක් ඇති වෙනවා ඒකත් එක්ක. වේදනා වේදනාස්කන්ධය, සංඥාව සංඥාස්කන්ධය, ඉතිරි චෛතසික පහ විඥාන සංස්කාරස්කන්ධය, චක්කු විඥාන විඥානස්කන්ධය, ඒ හතර එක තමයි ඇති වෙන වීතිය. ඒතකොට ඒක ඇසුරු කරනවා නම් චක්කු ප්‍රසාදේ ඒක රූපස්කන්ධය, හෘද වස්තුව ඇසුරු කරනවා ඒක රූපස්කන්ධය. ඒතර මේ කියන නාම රූප සියල්ලම උපාදානයන්ට හිතකර නිසා, උපාදානයන් විසින් ගත හැකි නිසා, උපාදානයන් විසින් අල්ලා ගත හැකි නිසා ඒ සියල්ලම උපාදාන ස්කන්ධ වෙනවා. උපාදාන ස්කන්ධ නොවනවා කියලා එකක් නැහැ. ඒ නිසා මේ උපාදාන ස්කන්ධය හටගන්නේ උපාදාන හටගන්නකොට ඒ හිතේ එහෙම එකක් නැහැ අපේ ධර්මයේදී. ඒතර උපාදානයන්ට අරමුණු විය හැකි බාහිර වේවා, අභ්‍යන්තර වේවා ඕනම ස්කන්ධයක් උපාදාන ස්කන්ධයක් වෙනවා. උපාදාන ස්කන්ධ නොවන්නේ අර කිව්වත් වගේ ලෝකෝත්තර සිත් අට විතරයි ස්කන්ධවල. නිර්වාණ ස්කන්ධ සංග්‍රහයට අයිති නැහෙනි. ඉතින් ලෝකෝත්තර සිත් අටයි හේදින 41 36 කියන ඒවා ස්කන්ධ වෙනවා. වේදනා වේදනා ස්කන්ධේ, සංඥාව සංඥා ස්කන්ධේ, ඉතිරි 41 34 සංස්කාර ස්කන්ධය, ලෝකෝත්තර සිත් අට විඥාන ස්කන්ධය. ඒ ඒව ස්කන්ධ වුණා මිසක් උපාදානයන්ට අරමුණු නොවන නිසා උපාදාන ස්කන්ධ වෙන්නේ නැහැ. ඒ හැර අනිත් ඔක්කොම දේවල් උපාදාන ස්කන්ධ වෙනවා නිවන හැර.
හරි සාමනස්තරෝ
සම්මා. දරසම්. හොඳයි, එහෙනම් අද දවසේ අපි ඉතා වැදගත් මාතෘකාවක් ආරම්භ කරා දෘෂ්ටිය නැත්නම් මිත්‍යා දෘෂ්ටිය සම්බන්ධයෙන්. ඊළඟ සතිවල අපි පිළිවෙලින් මේ මාතෘකාව දිගටම කතා කරලා මේ වාරෙදි දෘෂ්ටිය සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් ලබා ගන්නට බලාපොරොත්තු වෙනවා. එහෙනම් හැම දිනාටම මේ කුසලය තව තවත් ධර්මඥාන භාවනාඥාන දිනුව කරගෙන නිවනින් සැනසෙන්නටම හේතු වේවා. බුද්ධ ශාසනයේ චිරස්ථිතී පිණිසත් මේ කුසල් එකලෙස හේතු වේවා කියලා මම ආශිර්වාද කරනවා. බුද්ධ ශාසනං චිරන්තිට්ඨතු, බුද්ධ ශාසනං චිරන්තිට්ඨතු, බුද්ධ ශාසනං චිරන්තිට්ඨතු. සාදු සාදු සාදු.